හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. පැයක පමණ ධර්ම දේශනාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒක නිසා සෑම කෙනෙක්ම බොහොම අවධානයෙන් යුතුව, සාවධානයෙන් යුතුව මේ කියන කරුණු කාරණා පිළිබඳව, ධර්මය පිළිබඳව සවන් දීලා සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය ලබන්නට සැදී පැහැදී සිටිනවා. ඒ නිසා ඔය තවත් හිටගෙන ඉන්න අය, ඇවිද ඇවිද ඉන්න අය, ඒවා නවත්තලා කරුණා කළා තැන් තැන් වලින්, පුළුවන් තැන් වලින් ඉඳ ගන්න. හොඳයි, සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංඝත්තති. පින්වත්නි, එදා ලෞතර බුදුපියාණන් වහන්සේ අවුරුදු 45ක් තුල ලෝකයාට අනුකම්පා ඇතිව සිතකින්, අනුකම්පා සිතකින් යුතුව මේ උතුම් ධර්මය දේශනා කරවදාලේ දහම් ඇස උපදවා පහදා ගැනීම සඳහායි. ධම්මචක්කුං උදපාදි කියන තත්ත්වයට පත් කර ගැනීම සඳහායි. මේ හැම මනුස්සත්ව පටිලාභයක් ලැබූ, මිනිසත් බව ලැබූ සෑම කෙනෙක් තුළම මෙනෙහි කිරීමේ, මැනීමේ, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමේ ශක්තියක්, හැකියාවක් තියෙනවා. ඒක යටපත් වෙලා තියෙනවා ප්‍රියදේට ඇලීම නිසාත්, අප්‍රියදේට ගැටීම නිසාත්, කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡතා කියන මේ නීවරණ ධර්ම, නිවන ආවරණ කරන ධර්ම පහක් නිසා මේ දහම් ඇස මුවහ වෙලා, වැහිලා, යටපත් වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සු අධර්මයෙහි හැසිරෙන්නේ මේ දහම් කරුණු නොදැන, හේතුඵල ධර්මය නොදැන. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, මේ හේතුඵල ධර්මය කියන එක බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුල පටිච්ච සමුප්පාද ධර්මය හැටියට විග්‍රහ කරලා, පෙන්නලා, පැහැදිලි කරලා, පිරිසිදුව දේශනා කළා. ආචික්කනා දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විවරණා, උත්තානි කම්මන්ති. උත්තානි කම්මන්ති කිව්වේ මේ අනුත්තර වූ උතුම් නිවන් මාර්ගය පහදා උපදවා ගැනීමට උපකාර වන ආකාරයටයි මේ ධර්මය අවුරුදු 45ක් තුලම දේශනා කළේ. ඒ නිසා සෑම පින්නතෙක්ම කල්පනා කරන්න ඕන, මේ නිවන වැහෙන්නේ, වහගන්නේ තම තමන්ම මේ ධර්මය නොදන්නා නිසායි. අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ අරියානං අදස්සාවි අරිය ධම්මේ අදස්සාවි කියලා බොහෝ සූත්‍රවල විශේෂයෙන්ම සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙනවා. ඒ නිසා මිනිස්සු මනසක් තිබුණට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න අයෝනිසෝ මනසිකාරයෙන්ුයි කටයුතු කරන්න. ඒ කියන්නේ හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ප්‍රිය මනාප ඌ දේට ඇලෙනවා. අප්‍රිය අමනාප ඌ දේට ගැටෙනවා. මේ ප්‍රිය මනාප ඌ දේ සහ අප්‍රිය අමනාප ඌ දේ තීරණය කරන්නේ තම තමන්ගේම දැනුම උගත්කම අනුවයි. තමන් හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ඒ ප්‍රියදේට ඇලීම නිසා පංචස්කන්ධයම උපාදානය කරගන්නවා. ඒකේ ආස්වාදයක් තියෙන නිසා ඒ ආස්වාදය නැවත නැවත පිනවා පිනවා ලැබීමේ ආදීනයක් තියෙනවා. නමුත් ආදීනවය පේන්නේ නැහැ. ඒක වැහිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි යම්කිසි කෙනෙක් යම් වැරදි හේතුවක් කළොත් ඒ වැරදි හේතුව නිසා තමන්ට දැන හෝ නොදැන හෝ වැරදි අයහපත් ඵලයක් උරුම වෙනවා. ඒක පටිසන් දෙනවා. ඒ නිසා කාටවත් වළක්වන්න බෑ. අර හේතුවට පටිච්ච වුණොත් හේතුම් පටිච්ච සම්භූතං කියන தത്വයට පත් වෙනවා. ඒ නිසා බෞද්ධයින් හැටියට අපි මේ දහම් ඇස ධම්මචක්කුං උදපාදි කරගත යුත්තේ මේ හේතුඵල ධර්මය පිළිබඳව නිවැරදි දැනුමක් අවබෝධයක් ලබා ගැනීම සඳහායි. ඒ නිසා තමන් හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ප්‍රිය දේට ප්‍රිය මනාප වූ මිහිරි වූ දේට ඇලෙනවා. සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ බව දන්නේ නැතුව. නමුත් කිසිම ප්‍රිය වූ මනාප වූ මිහිරි වූ මధుර වූ දෙයක් තමන්ගේ හිතට ආවනං ඇහැට දැක්ක ලස්සන ප්‍රිය මනාප රූපේ, කනට ඇහුව ප්‍රිය මනාප වූ ශබ්දය, නාසයට ආපු ප්‍රිය මනාප වූ ගඳ සුවඳ, දිවට ආපු ප්‍රිය මනාප වූ රස, කයට ලැබුණු අර පහස පොට්ටබ්බය, මනට ලැබුණු ඒ රමණය කරන ධම්ම, මේ දොරවල් හයෙම ඒ ප්‍රිය මනාප වූ දෙයට ඇලෙන ස්වභාවයක් අසුතවත් පෘථග්ජන පුද්ගලයා තුළ නියත වශයෙන්ම තියෙනවා. ඒ ප්‍රිය මනාප වූ මිහිරි වූ දෙයට ඇලුනහම ඒ ප්‍රිය මනාප වූ දේ ඒ මොහොතේ වර්තමාන මොහොතේ ඒක ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි ඒක සාධාරණයි. ඒක කාටත් සාධාරණයි. එහෙම දෙයක් ලෝකෙ තියෙනවා. නමුත් වරද තියෙන්නේ එතන නෙමේ. ඒ ප්‍රිය වූ මනාප වූ දේ මිහිරි වූ දේ නැවත නැවතත් ආස්වාදනය කිරීමේ ඒ ආස්වාදයෙන් නැවත නැවත පිනවා කටයුතු කිරීමේ පුරුද්දක් පුහුණුවක් සියලු පෘථග්ජන පුද්ගලයන් තුළ තියෙනවා. ඒ නිසා තමා පෘථග්ජන ලෝකයක් කාම විතක්ක විචාර කරලා අර මනෝ සංචේතනා පවත්වන්නේ, චක්කු සංචේතනා පවත්වන්නේ, සෝත සංචේතනා, ඝාන සංචේතනා, ජීවහ සංචේතනා, කාය සංචේතනා, මනෝ සංචේතනා හයම පැවැත්වීම නිසා සංකාර කරනවා. සංචේතනා පැවැත්වුවේ නැත්නම් සංකාර කරන්නේ නැහැ. සංකාර කළේ නැත්නම් සංකත ධර්මයක් බිහි වෙන්නේ නැහැ. සංකත ධර්මයක් බිහි වුණේ නැත්නම් සමුදය බිහි වෙන්නේ නැහැ. සමුදය බිහි වුණේ නැත්නම් මේ සංසාර ගමනට සම්බන්ධ වෙන්නේ, බැඳෙන්නේ, බද්ධ වෙන්නේ, සංදි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර ප්‍රිය වූ මනාප වූ දේවල් මේ ලෝකය තුල නියත වශයෙන්ම තියෙනවා. හැමදාම ලෝකේ ඔය ප්‍රිය වූ මනාප වූ දේ නැත්තේ නැති තියෙනවා. ඒව කාටවත් නැති කරන්න බෑ, ඒව වෙනස් කරන්නත් බෑ. මල් පිපෙන එක, මල් සුවඳ එන එක, ඇහැට ප්‍රිය මනාප, කනට ප්‍රිය මනාප, නොයෙකුත් ශබ්ද, ගන්ධ, සුවඳ, රස, සුවපහසු ධම්ම මේ ලෝකේ තියෙනවා. අපි ඒවට ඇලුනොත්, ඒ ඇලීම නිසා තණ්හාවක් ඇති වුණොත්, තණ්හා කියන්නේ එතන හා වෙනවා. යම් තැනක හා වෙන්නේ ඒ ප්‍රිය වූ මනාප වූ දෙයට අපි යම් ඇලීමක් බැඳීමක් තියෙන නිසායි. එය නැවත නැවත ආස්වාදනය කිරීමේ කැමැත්තක් ආසාවක් තියෙන නිසායි. මේ කැමැත්තට ආසාවට බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ වචනයක් පාවිච්චි කළා, ඉච්ඡ කියලා. ඉච්ඡ කියන්නේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්ත. මේ ඉච්ඡ සියලුම පෘථග්ජන පුද්ගලයන් තුළ යම් වේගයක්, වේදනාවක්, වේමත්තතාවයක්, ආවේගයක් ඇති කරවනවා. එනිසා ඒ වේගය වේදනාව, ආවේගය, වේමත්තතාව කියන වචනකින් බුද්ධ දේශනාවේ මහා පුන්නම සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ නිසා සෑම පුද්ගලයෙක්ම මේ ඡන්ද රාගයෙන් මත් වෙනවා. කාම ඡන්දයෙන් මත් වෙනවා. මේ මත් වීම නිසා අර තැනක හාවීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ තන හා වුණාම, තණ්හා කියන තත්වයටපත් වුණාම පුද්ගලයෙක් ඒ තන අල්ලාගෙන ඒක උපාදානය කරගෙන ඒක සම්බන්ධ කරගෙන තමාගේ වසඟයෙහි පවත්වා ගන්නට කැමැත්තක්, ආසාවක් තියෙනවා. ඒ ආසාව පෘථග්ජන පුද්ගලයා තුල අර ඉච්ඡ නිච්ඡ කියන තත්වයටපත් කරවන්නට හේතු වෙනවා. ඒ නිසා ඉච්ඡ නිච්ඡ වෙනවා. ඉච්ඡ කියන්නේ කැමැත්ත. ඒ කැමැත්ත තමන්ගේ හිතේ ඇති වුණාම ඒ ප්‍රිය වූ, මනාප වූ, මිහිරි වූ දෙයට නැවත නැවත ආස්වාදනය කරගන්න, අල්ලගන්න, පිනවා පිනවා ඒ සුවය, ඒ ආමිෂය විඳවන්න කැමති වෙනවා. ඒක කැමති වෙන්නේ විඥානයේ තියෙන හේතුවක් නිසා. විඥාන ආහාර ලබා ගන්න, මනෝ සංචේතන ආහාර ලබා ගන්න, ඒ වගේම සම්පස්ස ආහාර ලබා ගන්න, කබලින්කාර ආහාර, සබ්බේ සත්ත ආහාර ටිකා කිව්ව නිසා මේ ආහාර හතර වර්ගය ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය ප්‍රිය වූ, මනාප වූ, මිහිරි වූ, මధుර වූ දේවල් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් දැකලා, අහලා, විඳලා, හිතලා ඒවට අර තණ්හා වෙලා යම් මත්වීමක් ඇති වෙලා, චන්ද රාගයක් ඇති වෙලා, කාම ඡන්දයක් නිසා ඒවා තමන්ගේ වසඟයට ගන්නට, තමන්ගේ පාලනයට ගන්නට, අත්ත කරගන්නට අස්මිමානයෙන් කටයුතු කරනවා. ඒ නිසා පුද්ගලයෙක් තුළ, පෘථග්ජන පුද්ගලයෙක් තුළ මේ ප්‍රියමනාප දෙයට නිතර නිතර බැඳෙන්න වුණාම, ඒ ඉච්ඡ පටිච්ච වුණාම, පටිච්ච නිච්ච වුණාම ඒක අභිච්ච වෙනවා, අභි ඉච්ඡ වෙනවා. අභි කියන්නේ දැඩි ලෝභය, දැඩි ආශාව, දැඩි තණ්හාව, දැඩි කැමැත්ත. එතකොට ඒ ඇහැ පිනවන්නට දැඩි කැමැත්තක් ඇති වෙනවා. ඒක ආස්වාදයක්, ඒක විඥාණයට ආහාරයක්, ඒක මනෝ සංචේතන ආහාර, ඒක පස්ස ආහාර, ඒක කබලින්කාර ආහාර. ඒකනේ අර දිවට ප්‍රිය වූ, මනාප වූ, රස වූ දේ නිතර නිතර නැවත නැවතත් කන්න කැමැත්තක්, ආශාවක් ඇති වෙන්නේ. ඒ වගේමයි ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයටම මේ දැඩි කැමැත්ත, දැඩි ආශාව, අභි ඉච්ඡ, අභිචා කියන තත්වය ඇති වෙනවා. ඒක නිච්ච වෙනවා, ඒක ස්ථිර වෙනවා. නිච්ච කියන්නේ කැමැත්ත ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක්, කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත තියෙන තාකල් යද නිච්ඡන් තන් දුක්ඛං. ඒ කැමැත්ත තමන්ගේ හිතේ කොච්චර පැවතුනත් ඒ කැමැත්ත ඍෂිසේ මනාපසේ නවත්තන්න පවත්වන්න පුළුවන්කමක් මේ ලෝකේ ඇත්තේ නැහැ. මොකද හේතුව සබ්බේ මේ පියේ මනාපේහි නානා භාවෝ විනාභා. ඒ නිසා පින්වතුනි මේ දහම් ඇස පැහැදෙන්න නම් අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන මේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්තට වහල් වෙලා හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා කටයුතු කරන තාක්කල් ඒ පුද්ගලයාව දුකටපත් වෙනවා. ඒ පුද්ගලයාට උරුම වෙන්නේ දුක. ඒ පුද්ගලයාගේ හිත කිලුට වෙනවා, කළු වෙනවා, කැත වෙනවා. ගුණ කිලුට කෙලස් බවට පත් වෙනවා. මොකක් නිසාද? අර ප්‍රිය දෙයට ඇලීම නිසා. ඒ ප්‍රිය දෙයට ඇලුනහම ඒ ප්‍රිය දෙය ඒ ආකාරයට පවත්වන්න බැරි වුනහම දෙවෙනි වේශයකට පත් වෙලා පුද්ගලයා තුළ දෙවෙනි වේශයක් ඇති වෙනවා. ඒකට කියනවා ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිගය, රෝධ, විරෝධ මේ ආදී කොට ඇත්තා වූ බුදුදහමේ එන බොහෝ වචන මේ දෙවෙනි වේශය නිසා ව්‍යාපාදේ කියලත් මේකට කියනවා. වැය වෙන පැත්ත නිසා පුද්ගලයා තුළ වෛරයක්, තරහක්, ක්‍රෝධයක් ඇති වෙනවා. ඒ නිසා සියලු පුද්ගලයෝ තමන් විසින්ම හදාගත්ත මිම්මක්, මැනීමක්, කෝදුවක් පාවිච්චි කරලා ඒ තමන්ට ප්‍රියමනාප වූ දේ දිගින් දිගටම දිගින් දිගටම මුළු ජීවිත කාලයම ඒ ප්‍රියමනාප වූ දේ පාත් ගන්න, නවත්ත ගන්න, තමන්ගේ වසඟයට ගන්න, උපාදානය කරගන්න, අල්ලගන්න, අයිති කරගන්න, කොටු කරගන්න, වෙන් කරගන්න කටයුතු කරනවා. මේ කටයුතු කිරීම නිසා ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක ධර්මතාවයක්. ඒක කාටවත් තමන්ගේ වසඟේ ඒ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්ත ඒ ආකාරයෙන් පවත්වන්න, නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ කැරකෙනවා, මේ කාලය ගෙවී යනවා, මේ සියලු දේ විපරිණාමයටපත් වෙලා අන්‍යතා භාවයටපත් වෙලා විනාශේ භාවයටපත් වෙනවා. ඒ විනාශ භාවයටපත් වෙන, අන්‍යතා භාවයටපත් වෙන, විපරිණාමයටපත් වෙන සියලු දේ තමයි සබ්බේ ධම්මා අනත්තාති කියලා කිව්වේ. ඒක නිසා අපිට අපේ වසඟයේ පවත්වා ගන්න බැරි මේ සියලු දේ අපි කරන්නේ. සියලුම පෘථග්ජන පුද්ගලයෝ කොච්චර කොහම වුණත් මේ තමන්ගේ වසඟයේ පවත්වන්න, නවත්වන්න උත්සාහයක් දරීම. මේ උත්සාහය නිවැරදි බව, වැරදි බව තේරුම් නොගන්නා තාක්කල්, මේකේ තියෙන වරද තේරුම් නොගන්නා තාක්කල් ඒ පුද්ගලයා දුකටපත් වෙන හේතු කරනවා. ඒ නිසා මේක කල්පනා කරන්න ඕන. මේ දහම් ඇස පෑදෙන්න නම් අපි මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ ඇයි කියන එක කල්පනා කරන්න ඕන. පංචස්කන්ධය උපාදානය කරගෙන අපේ කැමැත්තට අනුව, ඉච්ඡා අනුව නිච්ච කරගන්න බෑ. ඒක අනිච්චයි, ඒක දුක්ඛයි, ඒක අනාත්මයි. ඒක නිච්ච කරගන්න, පහත්වා ගන්න කොච්චර තීරණය කරගත්තත් ඒක න නිච්චයි. න නිච්ච කියන වචනේ මාගදී භාෂාවේ පාවිච්චි කරන්න බෑ. ඒ ශබ්ද සංඥා නීතියට අනුව නිච්ච කියන වචනේ විරුද්ධ වචනේ න නිච්ච නෙමේ අනිච්ච. අත්ත කියන වචනේ විරුද්ධ වචනේ න අත්ත නෙමේ අනත්ත. ඉතින් ඒක මාගදී භාෂා ශබ්ද නීතියක්. ඒ නිසා මේ අනිච්ච දුක්ඛ අනාත්ම යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගන්නා තාක්කල් ඒ පුද්ගලයාට මේ දහම් ඇස පැහැදෙන්නේ නැහැ, පාද ගන්න බෑ. ඒ නිච්චසේ සුඛසේ අත්තසේ අභිනන්දනයෙන් ඒ පුද්ගලයා පංචස්කන්ධයම උපාදානය කරගෙන ආමිස සුවයක් ලබලා මේ ලෝකයම අල්ලගන්න හදනවා. ලෝකයක්ම නිර්මාණය කරගන්න, හදාගන්න, සකස් කරගන්න කටයුතු කරන්න. නමුත් මේ ලෝක කියන එක අඳුරක්. ඒ රාග අඳුර නිසා, ද්වේෂ අඳුර නිසා, මෝහ අඳුර නිසායි මේ ලෝකය සකස් වුනේ. ඉතින් ඒක නිසා මේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගන්න තාක්කල් පෘථග්ජන පුද්ගලයෙකුගේ හිතේ පවතින්නේ නිත්‍යයි සුඛයි අත්තයි කියන අභිනන්දනයෙන් උපාදානය කරගැනීමයි පඤ්චස්කන්ධය. ඒ නිසා ඒ පුද්ගලයා නිමිත්තට රැවටෙනවා. චක්කු නිමිත්ත ඇහෙන් දකින ප්‍රිය රූපේ නිසා, සෝත නිමිත්ත කනෙන් ගන්න ශබ්දය නිසා, ගාන නිමිත්ත නාසයෙන් ගන්න ගඳ සුවඳ නිසා, ජිවහා නිමිත්ත රස නිමිත්ත දිවෙන් ගන්න රස නිසා, පොට්ටබ්බ නිමිත්ත කයෙන් ගන්න පහස නිසා, ධම්ම නිමිත්ත මනසෙන් ගන්න අරමුණ නිසා. ඉතින් ඒක නිසා මේ නිමිති හයක් තියෙනවා. මේ නිමිති හයෙන් එකකට හෝ යම් කිසි කෙනෙක් අරමුණක් හැටියට නිමිත්ත දිගේ රෝද ගැහුවොත්, ඒ නිමිත්ත දිගේ රවුම් ගැහුවොත්, ඒ නිමිත්තට හා වුණොත්, තණ්හා වුණොත්, ඒ පුද්ගලයා අර ප්‍රියමනාප වූ මිහිරි වූ දේ නිච්චසේ සුඛසේ ආත්මසේ අරගෙන ඒක උපාදානය කර ගැනීම නියත සංසිද්ධියක්. මේක බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව පිරිසිදුව මේ චූලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කළා. මේ චූලහත්ති පදෝපම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ සන්දස්සේති, සම්මාදපේති, සමුත්තේජේති, සම්පහන්සේති කියන මේ බුද්ධ ඥාන පද හතර. බුදුහාමුදුරුවොත් මේ පොසොන් පොහොය දවසක ඒ අනුරාධපුරයට ඇවිල්ලා දේශනා කර වදාළේ මේ චූලහත්ති පදෝපම සූත්‍රය, මේ සන්දස්සේති, සමාදපේති, සමුත්තේජේති, සම්පහන්සේති කියන මේ බුද්ධ ඥාන පද හතර ඇතුළත් සූත්‍ර ධර්මය. මිහිඳුහාමුදුරුවෝ රජගල ඉඳලා, රජගහනුවර ඉඳලා අනුරාධපුරයට ඇවිල්ලා ලොකු සේවයක් කළා. අත් වශයෙන්ම අද අපි නොදන්නා ගැඹුරු ධර්මයක් මිහිඳුහාමුදුරුවෝ අනුරාධපුරයේ එදා හිටිය යම් යම් යක්ෂ ගෝත්‍රිකයන් අදාළව මේ බුද්ධ ධර්මය තේරුම් ගන්නට බැරි වූ පුද්ගලයන්ට මේ ධර්මය දහම් ඇස පාදන්නට උපකාර වන්නා වූ කරුණු කාරණා රාශියක් මිහිඳුහාමුදුරුවෝ දේශනා කළා. දැන් මහාවංශයේ මේ කරුණු සියල්ල පැහැදිලිව ලියලා තියෙනවා. මේ මිනිසුන්ගේ දහම් ඇස පාදන්නට මිහිඳුහාමුදුරුවෝ කළ සේවය ඒ පොසොන් දවසක පටන් අරගෙන මාසයක් යනතුරු දේශනා කරපු සූත්‍ර ධර්ම 15ක් පිළිබඳව මහාවංශේ එක දවසින් දවසම පියවරෙන් පියවරම විග්‍රහ කරලා පැහැදිලි කරලා පිරිසිදුව තියෙනවා. මහාවංශය ඒක බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අද බෞද්ධයන් වූ අපි, විශේෂයෙන්ම උගත් බෞද්ධ පඬිවරුන්, ඒ වගේම මේ බුද්ධ ධර්මය නිවන් දකින්නට කටයුතු කරන විශේෂයෙන්ම මහණ වූ පැවිදි පිරිස මහාවංශයේ තියෙන මේ බුදුහාමුදුරුව දේශනා කළපු සූත්‍ර ධර්ම වලින් මිහිඳුහාමුදුරුව සූත්‍ර ධර්ම 15ක් තෝරාගෙන අනුපිළිවෙලින් අනුක්‍රමිකව දේශනා කරන්නට යෙදුණා. මේ සූත්‍ර ධර්ම ඇත්ත වශයෙන්ම මහාවංශේ නම් හැටියට මහානා මහාමුදුරුව නම් සඳහන් කරලා තියෙනවා. මේ සූත්‍ර ධර්ම ත්‍රිපිටකයේ තියෙනවා. ඕන කෙනෙකුට අද කියව ගන්න පුළුවන්. ඒ නිසා මේ සූත්‍ර ධර්ම වල අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා තේරුම් ගත්ත කෙනෙකුට පිළිගන්න වෙනවා, තේරුම් ගන්න වෙනවා. මේ මිහිඳුහාමුදුරුව ඉතා ගැඹුරින් මේ සංදේශනාව දේශනා කරලා මේ සංවර, සංසිඳීම, සම්මා කියන සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිසික්ඛාව ඇති කරන්නට ක්‍රමානුකූලව, අනුපූරකව, අනුපුබ්බංගව දේශනා කර වදාළ සූත්‍ර ධර්ම ගණනාවක් තමයි මීනුහාමුදුරුවෝ මාසයක් ඇතුළත අනුරාධපුරයට ඇවිල්ලා රජගල රජගහනුවර ඉඳලා මහවංශ කියලා තියෙනවා ජම්බුද්දීපා ඉදාගතා ලංකාපුර කියලා. ඒ කාලේ අනුරාධපුරය කියලා නගරයක් තිබුණා, ලංකාපුර කියලා නගරයක් තිබුණේ. ඒ ලංකාපුරට පැමුණුනහම මීනුහාමුදුරුවෝ පළමු කොටම දේශනා කර වදාළේ චූලහත්ති පද උපමා සූත්‍රය. මේ චූලහත්ති පද උපමා සූත්‍රය පැහැදිලිව මේ ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ පළවෙනි කොටසේ තියෙනවා. මේක තේරුම් ගත යුතු ධර්මතාවයක් තියෙන සූත්‍රයක්. ජානිසෝනි කියන බ්‍රාහ්මණයා පිලෝතිකා කියන පරිබ්‍රාජකයෙක් මග එනවා දැකලා ඒ පරිබ්‍රාජකයාගෙන් ජානිසෝනි බමුණ ඇහුවා, උඹගේ මුහුණාද බොහොම සතුටුයි, කොහේ ඉඳන්ද කාව හම්බ වෙලාද එන්නේ කියලා. ඒ ගමන පිලෝතිකා කිව්වා, මම ඒ ගෞතම ශ්‍රමණයානන් වහන්සේ ගාව ඉඳලා එන්නේ. ඒ ශ්‍රමණයානන් වහන්සේ පුදුම ධර්මයක් දේශනා කරනවා. බොහෝ මේ කත්තිය පණ්ඩිතයන්, ශක්ස්තිය වංශයේ පණ්ඩිතයෝ, බමුණු පණ්ඩිතයෝ, ගහපති පණ්ඩිතයෝ, සමන පණ්ඩිතයෝ මේ හතර කොටසක් හිටියා. ඒ කාලේ පණ්ඩිතයෝ, පණ්ඩිතයෝ කියන්නේ බොහොම උගත් අය, තර්කයෙන් විතර්කයෙන් අනික් මිනිස්සු පරාජය කරලා තමන් ජයගන්නට කටයුතු කරපු, නොයෙකුත් වාද විවාද කරපු, දැක්ම දර්ශනයන් තිබූ, පිළිගත්ත දෘෂ්ටීන් ඇතුව ඔය සාස්වතවාදය, උච්ඡේදවාදය, සංගතවාදය, අසංගතවාදය, බ්‍රහ්මවාදය, ඊශ්වරවාදය මේ වගේ වාදයන් පිළිගත්ත පණ්ඩිතයෝ. මේ අය බුදුහාමුදුරුවෝ ගාවට එනවා නොයෙකුත් ප්‍රශ්න සකස් කරගෙන. ඒ සියලු ප්‍රශ්න බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, එයාව පරාද කරනවා, එයාත් එක්ක තර්ක කරනවා, එයාව කොහොම හරි ජයගන්නවා. මේ ආදී කොට ඇත්තා වූ වැරදි සිතුවිල්ලකින් තමා ඒ සියලු දෙනා බුදුහාමුදුරුවෝ ගාවට ආවේ. බුදුහාමුදුරුවෝ මේ ශාස්ත්‍රීය පණ්ඩිතයන්ට, බ්‍රාහ්මණ පණ්ඩිතයන්ට, ගහපති පණ්ඩිතයන්ට, විශේෂයෙන්ම ශ්‍රමණ පණ්ඩිතයන්ට, ඒ කාලේ හිටිය ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, පරිබ්‍රාජකයෝ, තීර්ථකයෝ, නිගණ්ඨයෝ, ඒ අය නිවන් දකින්නට, එහෙම නැත්නම් විමුක්ති මාර්ගයක් හොයන්නට මහාන වෙච්ච පිරිසක්. ඒ සියලු දෙනා බුදුහාමුදුරුවෝ ගාවට ආවේ තර්ක කරලා පරාජය කරලා ජය ගන්නවා. අපේ වාදය එකම වාදය, බුදුහාමුදුරුවන්ගේ වාදය වාදයක් නෙමෙයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ ගාවට ආවම බුදුහාමුදුරුවෝ ඒ සියලු දෙනාට මේ සන්දස්සේති, සම්මාදපේති, සමුත්තේජේති, සම්පහන්සේති කියන බුද්ධ ඥාන පද හතර විස්තර වශයෙන් විග්‍රහ කළා. විග්‍රහ කළාට පස්සේ ඒ අයට කිසිම ප්‍රශ්නයක් අහන්න ඉතුරු වුණේ නැහැ. ඒ අයට කිසිම ප්‍රශ්නයකට ඒ අය බලාපොරොත්තු වූ තර්ක කරන්නට, විතර්ක කරන්නට, ජයගන්නට සකස් කරගෙන ආපු සියලු ප්‍රශ්නවලට බුදුහාමුදුරුවෝ ඒ ඥාන පද හතරෙන් සන්දස්සේති, සමාදපේති, සමුච්ඡේදේති, සම්පහන්සේති කියන බුද්ධ ඥාන පද හතර විග්‍රහ කළාම ඒ සියලු දෙයට පිළිතුරු ලැබුණා. මේ සංදේශනාවක් කළා. ඒ නිසා මේ සං කියන පදය, රාග, ద్వේෂ, මෝහ ඇති වෙන්නේ කොහොමද, රාග, ద్వේෂ, මෝහ උපදින්නේ කොහේද, කොතනද, කොහොමද, මේ රාග, ద్వේෂ, මෝහ කියන දේ නිසා මේ දුකටපත් වෙන මේ ආකාරය, මේ සමුදය, සංකට ධර්මයන් බිහි වෙන සියලු දේ සන්දස්සේති කියන මේ බුද්ධ ඥාන පදමෙන් බුදුහාමුදුරුව විග්‍රහ කළා. ඒ වගේම මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්නට මොන ක්‍රියාමාර්ගයක් කළ යුතුද, සම්මාදපේති කියන වචයෙන් අර සංවර, සංසිඳීම, සම්මා ත්‍රිසික්ඛාව විග්‍රහ කරලා පෙන්නුවා. ඒ වගේම මේ රාගය, ద్వේෂය, මෝහය හිතක ඇති වෙන ආකාරය මුලින් උපුටා උදුරා, බව උදුරා දමන්නට උපකාර වන සං උත්තේජේති එහෙමනම් සමුග්ඝාත කියන තත්වයෙන් මේ රාගය ద్వේෂය මෝහය හිතෙන් උද්‍රා දමන්නට උපකාර වන ආකාරයට මේ ධර්මය දේශනා කළා. ඒ වගේම මේ විමුක්ති ඥාන දර්ශනය ලබන සම්පහන්සේති විග්‍රහ කළා. සීල සමාධි ප්‍රඥා ත්‍රිසික්ඛාවම විග්‍රහ කළා. ඒ අනුව අර කිසිම ශාස්ත්‍රීය පඬිතෙක් රජ කුලයේ පඬිතෙක් හෝ කැත් කුලයෙන් ආපු පඬිතයෝ ඒ වගේම බ්‍රාහ්මණ කුලයෙන් ආපු පඬිතයෝ ඒ වගේම ගහපති පඬිතයෝ ඒ වගේම සත්සමන බ්‍රාහ්මණ සමන පඬිතයෝ මේ සියලු දෙනා බුදුහාමුදුරුවෝ ගාවට ආවා තර්ක විතර්ක කරලා පරාජය කරන්නට. නමුත් කිසි කෙනෙක් බුදුහාමුදුරුවෝ ගාවදී එහෙම තර්ක විතර්ක ඉදිරිපත් කරන්න ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ කියපු දේ අහලා අන්තිමට බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන් වුණා. බුදුහාමුදුරුවන්ගේ ධර්මය පිළිගත්තා. දහම් ඇස පෑදුනා ඒ සියලු දෙනා. ඒ නිසා මේ චූලහත්ති පදෝපම සූත්‍රයේ මේ වගේ අර පිලෝතිකා පරිබ්‍රාජකයා ජානිසෝනි බ්‍රාහ්මණයට මේ කරුණු කිව්වහම මෙන්න මෙහෙම කෙනෙක් මෙහෙම පඬි මෙහෙම ප්‍රඥාවෙන් කටයුතු කරන මෙහෙම බොහොම ගැඹුරු දර්ශනයක් ඇති දැක්මක් ඇති සම්මාදිටියට පත් වූ අර සම්මා සම්බුද්ධ වූ සාක්කාත ධර්මයක් දේශනා කරන ඒ වගේම අර සංඝ ගෝල පිරිසක් එහෙම නැත්නම් භික්ෂු පිරිසක් සංඝ පිරිසක් සකස් කරපු මේ උත්තමයාණන් වහන්සේ කෙනෙක් කියන එක පැහැදිලි කළාම ජානිසෝනි බ්‍රාහ්මණයත් බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට මේ පිලෝතිකා කියපු විස්තරේ කිව්වහම බුදුහාමුදුරුවෝ ඊටත් වඩා ගැඹුරෙන් ජානිසෝනි බ්‍රාහ්මණයට මේ සන්දෙස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියන බුද්ධ ඥාන පද හතර සංවර සංසිඳීම සම්මා ආදී කොට ඇත්තා වූ සීල සමාධි ප්‍රඥා විග්‍රහයක් විස්තර කරලා දේශනා කළා. ඒ අනුව මේ ත්‍රිසිකාව පූර්ණ වන ආකාරය. එනිසා මිහිඳු හාමුදුරුවොත් මේ සූත්‍රය තමා මේ බුදුහාමුදුරුව මේ දහම් ඇස පෑද වූ අර ධම්මචක්කුම් උදපාදි වූ ඥානං උදපාදි වූ පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි කියන තත්වයට මේ දහම් ඇස පාදාගෙන මේ අඳුරෙන් මිදී නිදහස් වන්නට උපකාර වන්නා වූ මේ දහම් මාර්ගය තේරුම් ගැනීමට විග්‍රහ කරපු ඒ චූලහත්ති පදෝපම සූත්‍රය තමා මිහිඳු හාමුදුරුව පළමු කොටම මේ අනුරාධපුරයට ඇවිල්ලා එහෙම නැත්නම් ලංකාපුරයට ඇවිල්ලා මේ 30-40 දහසක් පමණ වූ විශාල පිරිසකට දේශනා කර වදාළේ. ඒ අයගේ දහම් ඇස පහදන්. ඒ වගේම දෙවැනි දවසේ හෝ තුන්වැනි දවසේ මිහිඳු හාමුදුරුව සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කර වදාළා. ඒ වගේම විමානවත්තු පේතවත්තු කියන සූත්‍ර දේශනා කළා ඊට දවසකට හෝ දෙකකට පස්සේ. ඊට පස්සේ බාලපඬිත සූත්‍රය දේශනා කළා. මේ සමචිත්ත පරියාය සූත්‍රය බාලපඬිත සූත්‍රයේ දෙකම තියෙන්නේ ද්වතාවය දෙපැත්ත. ඒ නිසා මේ කළ යුතු කරණීය ධර්ම සහ නොකළ යුතු අකරණීය ධර්ම. ඒ වගේම අර අපාගත වෙන හේතුඵල ධර්මයේ විග්‍රහ කරලා මේ බාල වැඩ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන කටයුතු අත්තරින්නටත් ඒ වගේම රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර පඬිත වැඩ එහෙම නැත්නම් නිවනට උපකාර වන ක්‍රියාකාරකම් කරන්නටත් මේ ද්වතාවය ද්වතානුස්සතිය බාලපඬිත සූත්‍රේනුත් සමචිත්ත පරියාය සූත්‍රේනුත් මිහිඳු හාමුදුරුවෝ එදා මේ ලංකා වාසීන්ට අනුරාධපුර වාසීන්ට දේශනා කරව අදාළ. ඒ වගේම මේ පින සහ කුසලය දෙපැත්තක තියෙන බව පෙන්වන්නට මේ විමානවත්තු පේතවත්තු සූත්‍ර දෙක මිහිඳු හාමුදුරුවෝ ඊළඟට දේශනා කළා. ඊළඟට අග්ගිකන්දෝපම සූත්‍රය සහ ආසි විසෝපම සූත්‍රය වගේ ගැඹුරු සූත්‍ර ධර්ම මේ කෙලෙස් රාග ද්වේෂ මෝහ තමයි මේ අග්ගිකන්දෝපම සූත්‍රයේ ගිනි කන්දකට සමාන කළා සංසන්දනය කළා විග්‍රහ කළේ. ඒ වගේම ආසි විසෝපම සූත්‍රයේ මේ රාග ද්වේෂ මෝහ කියන විස තමයි මේ සියලු දෙයට උපමා කළේ. ඉතින් ඒක නිසා මිනුහාමුදුරෝ මේ අනුරාධපුරේට ඇවිල්ලා මේ දේශනා කරපු සූත්‍ර ධර්ම 15 ඊට පස්සේ තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේවදත්ත දේව දූත සූත්‍රය ඒ වගේම තවත් සූත්‍ර කීපයක්ම බුදුහාමුදුරුවෝ මිහිඳුහාමුදුරුවෝ අනුරාධපුර වාසීන්ට දේශනා කළා. මේ දේශනා කරපු මිහිඳුහාමුදුරුවෝ මේ ආගමක් ගෙනාවේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මිහිඳුහාමුදුරුවෝ දේශනා කළේ දහම් ඇස පහදවන්නට නියම නිවැරදි ධර්මය, බුද්ධ ධර්මය. ඔතන ආගමක් තිබුණෙම නැහැ. නමුත් වැඳුම් පිදුම් යදුම් පැතුම් කරපු යම් යම් බාල ජීවිතයක් ගත කරපු සතුන් මරලා මේ වගේ වැඩ කරපු ඒ අනුරාධපුර යක්ෂ ගෝත්‍රික සහ එහෙම නැත්නම් කුඩුරට වාසීන්ට මිහිඳුහාමුදුරුව මේ දහම් ඇස පහදවන්නටයි මේ සියලු සූත්‍ර ධර්ම දේශනා කළේ. මේවා ඉතාම ගැඹුරු සූත්‍ර ධර්ම. කිසිම අකුරක් බැරි ධර්මයක් නොදන්නා කිසිම සංස්කෘතියක් නැති වැද්දෝගේ මිනිස්සු කොටසකට මේ වගේ ගැඹුරු ධර්මයක් දවස් 15ක් 30ක් ඇතුළත කොහොම තේරුම් ගත්තද කියන එක කවුරුත් උගතුන් හැටියට කල්පනා කළ යුතුයි. නැවත මේ මිහිඳුහාමුදුරුව දේශනා කරපු සියලු සූත්‍ර ධර්ම නැවත අර්ථ ධර්ම නිරුක්ති ඇතුව තේරුම් අරගෙන කවුරුත් කල්පනා කරන්න ඕන මිහිඳුහාමුදුරුව මේ ආගමක් පතුරවන්න ආපු කෙනෙක් නෙමේ. මිහිඳුහාමුදුරුව මේ මිනිස්සුන්ගේ සංස්කෘතියක් තිබිච්ච යම් දැනුගත්කමක් තිබිච්ච යම් ධර්මකාරණා තේරුම් ගන්න පුළුවන් තත්ත්වයේ සංස්කෘතියක් තිබිච්ච බොහෝ විශාල ජනකායක් 30,000ක් 40,000ක් පමණ දවස් 10ක් 15ක් ඇතුළත එකතු කරගත්තා. එකතු කරලා ඒ සියලු දෙනාට මේ දහම් කරුණු පැහැදිලි කළා, දහම් ඇස පැහැදුවා. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න ඕන. මිහිඳුහාමුදුරුව කරපු සේවය අද මිනිස්සු වැරදි විදිහටයි තේරුම් අරගෙන තියෙන්නේ. මේ සංස්කෘතියක් ඇති කළා, සભ્યත්වයක් ඇති කළා, අකුරු ලියන්නේ ඉගැන්නුවා. මේවා පස්සේ කාලික යම් යම් ආකාරයට සිද්ධ වෙන්න ඇති. නමුත් එදා මිහිඳුහාමුදුරුව කරපු සේවය අද බොහොම බාල දෙයක් හැටියට මේ ආගමක් ගෙනාව ආගමක් පැතිරෙව්වා කියන එකක් තියෙනවා. ඒක වැරදි, ඒක වැරදි අදහසක්, ඒක වැරදි මතයක්. ඒ නිසා මේ මිහිඳුහාමුදුරුව දේශනා කරපු සූත්‍ර 15ම ඒ මුල් මාසයේ ඇතුළත මහාවංශේ ලිඛිතවම තියෙනවා, නම් වශයෙන්ම තියෙනවා. ඒවා අංගුත්තර නිකායේ චූලහත්පදෝපම සූත්‍රය, නම් මජ්ක්‍ධිම නිකායේ සංයුක්ත නිකායේ තියෙන සූත්‍ර. අද ඕන කෙනෙකුට මේ සූත්‍ර කියව ගන්න පුළුවන්. මේ කියව ගත්තාම හොඳට බලන්න පුළුවන් මේ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ යම් ආකාරයක. විශේෂයෙන්ම ඔය සමචිත්ත පරියාය සූත්‍රය, බාලපඬිත සූත්‍රය, ඒ වගේම අග්ගිකන්දෝපම සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය වගේ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ යම් දහම් දැනුමක් තියෙන අයටමයි. යම් ආගමක්, සංස්කෘතියක්, භාෂාවක්, සભ્યත්වයක් තිබිච්ච පුද්ගලයෙකුට මිසක් මේ ගැඹුරු සූත්‍ර ධර්ම තේරුම් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ මිහිඳුහාමුදුරුව අනුරාධපුරයට වඩින යුගයේ වෙන විට, ඒ පොසොන් දවස වෙනකොටත් මේ 30,000ක් 40,000ක් පමණ එකතු කරගත්තයි කියලා මහාවංශෙම තියෙනවා. මාසයක් තුල 30,000ක් මහණ උණයි කියනත් මහාවංශෙම කියලා තියෙනවා. එහෙමනම් මේ පිටරටින් ආපු කෙනෙක් කොහොමද මේ භාෂාවක් නොදන්න, සભ્યත්වයක් සංස්කෘතියක් නොදන්න, මේ අකුරු නොදන්නා මිලේච්ච පිරිසකට මේ වගේ ගැඹුරු සූත්‍ර ධර්ම දේශනා කරලේ කලේ කොහොමද කියන එක අද බෞද්ධයින් හැටියට, උගතුන් හැටියට, විශේෂයෙන්ම පැවිද්දන් හැටියට මේ ලංකාවේ ඉන්න සියලු උගතුන් බෞද්ධ පඬිතයන් තේරුම් ගත යුතුයි. නැවතත් සිතා බලන්නට අවස්ථාවක් දැන් එළඹිලා තියෙනවා. ඉතින් ඒක නිසා මිදුහාමුදුරුවෝ පැහැදිලිවම සන්දේශනාවක් දේශනා කළා. ද්වතාව සූත්‍ර, බාලපඬිත් සූත්‍රය, ඒ වගේම සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කළා. පින කුසලය පැහැදිලිව විග්‍රහ කළා. ඒ වගේම මේ රාග ද්වේෂ මෝහ ගින්නකට සමාන කළා. අග්ගිකන්දෝපම සූත්‍රය දේශනා කළා. ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළා. කළ මේ ධම්මචක්කුම් උදපාදි දහම් ඇස පහදන්නට මිනිසුන්ට මේ උතුම් ධර්මය මිහිඳුහාමුදුරුව මේ මාසයක් තුල දේශනා කළා. ඒ නිසා මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. මිහිඳුහාමුදුරුව එදා ඒ අනුරාධපුරයේ ලංකාපුරයේ හිටිය මිනිසුන්ට බොහොම පහසු සරල සුගම සිංහල භාෂාවෙන් මේ ධර්මය දේශනා කරලා තියෙනවා. මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුව දේශනා කරපු දේ මිනිසුන්ට හොඳට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මිහිඳුහාමුදුරුව අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා ඇතුව විග්‍රහ කරලා මිනිසුන්ගේ දහම් ඇස පැහැදූ බව, ධම්මචක්කුම් උදපාදි කළ බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ නිසා එහෙම නැති කෙනෙකුට මේ චූලහත්තිපදෝපම සූත්‍රය තේරුම් ගන්න අමාරුයි. සන්දේශේති, සමාදපේති, සමුත්තේජේති, සම්පහන්සේති කියන සන්දේශනාවයි මිහිඳුහාමුදුරුව පළමු කොටම දේශනා කළේ. සීල සමාධි පඤ්ඤා ත්‍රි සික්ඛාව සංවර සංසිඳීම සම්මා කියන ත්‍රි සික්ඛාවෙන් මගඵල ලබන්නට උපකාර වන දහම් ඇස පෑදවීමයි මෙතෙන්දී කළේ. ඉතින් ඒක නිසා පින්වතුනි, එදා ඒ මිහිඳුහාමුදුරුව අදවැනි පොසොන් පෝය දිනයක මේ ලංකාපුරට වැඩම කළ රජගල ඉඳලා, රජගහනුවර ඉඳලා ඒ කරපු සේවය වගේ මේ අද නැවතත් ඒ සේවය සිහිපත් කළා. අදත් මේ හෙළබිමේ ඉන්න මේ පින්වතුන්ගේ දහම් ඇස පාදන්නට මේ සන්දේශනාව නැවතත් විග්‍රහ කරලා විස්තර කළා. ද්වතාවේ, ත්‍රිපරිවට්ටේ, චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිච්ච සම්පාද විග්‍රහය විග්‍රහ කරලා නැවතත් මේ වැරදි පාරක යන, වැරදි මාර්ගයේ යන වැඳුම් පිදුම් යඳුම් පැතුම් කරලා තවදුරටත් මේ මතු සංසාර ගමන යහපත් කරගන්නට කටයුතු කරන සියලු පුද්ගලයන්ට මේ දහම් ඇස පාදා දීලා මේ උපන් මේ මිනිසත් බව ලැබූ අවස්ථාවේදීම කරගත යුතු මේ දහම් ඇස පාදා ගැනීමට උපකාර වනසේ මේ ධර්මය පැහැදිලි කරලා පිරිසිදුව දේශනා කිරීමයි අදට අවශ්‍ය වී තියෙන්නේ. ඒ නිසා නැවත මතු කවදා කොතැනකදීවත් මිනිස් ආත්මයක් ලැබේද කියලා කාටවත්ම සහතිකයක් දෙන්න බෑ, සහතිකයක් කරන්න බෑ. මොකද මේ වගේ තත්ත්වයක් තුල සතර අපාගත වෙන මිනිසුන් බොහෝමයි. එහෙම නැත්නම් අර ධ්‍යාන ලැබලා, අනාර්ය ධ්‍යාන ලැබලා ওই භාවනා මධ්‍යස්ථානවල ඉන්න අය යන්නේ අර අනිඤ්ඤාභි සංකාර කළා, අරූපී ධ්‍යාන ලැබලා, අර අක්කන සූත්‍රයේ දේශනා කරපු අර දීර්ඝායුෂ දේවනිකායවල අක්කනෝ අසමයෝ කියන තන්වලටයි. ඉතින් ඒක නිසා ඒ දේවන් දීර්ඝායුෂ දේවනිකායවලට ගියත්, සතර අපායට ගියත් කිසි කෙනෙකුට නැවත මනුස්සත්ව ප්‍රතිලාභයක් ලබන්නට බැරි නිසා මේ දහම් ඇස පාදා ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ වර්තමාන මොහොත තුල තමන් බොහොම අමාරුවෙන් මේ මනුස්සත්ව ප්‍රතිලාභය අදවන විට ලබාගෙන තියෙනවා. අද මේ උතුම් ධර්මයේ නිවන් දකින්න ධර්මයේ පිරිසිදු අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විදියට විග්‍රහ කරලා විස්තර කරලා කියලා දෙන්නට පුළුවන් අය ඉන්නවා. ඉතින් ඒක නිසා දහම් දැනුම දහම් ඇස පහදා ගන්නට පුළුවන්කම තියෙනවා. තමා තමා විසින් යෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කළා ධම්මානුදම් ප්‍රතිපදා විහැසිරීම මගින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් සෝතාපන්න මගඵලයට ලබන්නටත් අද හොඳටම අවස්ථාව තියෙනවා. මේක දවසක්වත් ප්‍රමාද කිරීම කල් දැමීම ඉදිරියට තව කල් තියෙනවා, ජීවත් වෙන කල් තියෙනවා. අපි අපේ ළමයින්ගේ වැඩ කළා, මුණුබුරන්ගේ වැඩ කළා, අරගොල්ලන්ගේ වැඩ කළා, මේගොල්ලන්ගේ වැඩ කළා. තව ඉස්සරහට වයසට ගියාම මේක කරනවා කියලා කල් දාන්න හොඳ නැහැ. ඒ නිසා මේ අවස්ථාව ප්‍රමාද කිරීම නිසා මේ බොහෝ අයට මේ දහම් මඟ නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා පින්වතුනි අදාදම මේ ආනපාන සති සමාධිය නිවැරදිව බුද්ධ භාෂිතයට අනුව දැනගෙන තෝරගෙන කළ යුතු කරණීය ධර්ම කිරීමෙනුත් නොකළ යුතු අකරණීය ධර්ම බැහැර කිරීමෙනුත් සේවිතබ්බා සේවිතබ්බා සූත්‍ර ධර්මයේ දේශනා කරපු ධම්මපරියාය නිවැරදිව දැන හඳුනාගෙන තේරුම් අරගෙන අනුගමනය කිරීමෙන් අපිට ගිහියන් හැටියටත් පැවිද්දන් හැටියටත් මේ මග අනුගමනය කරන්නට මේ පරියාප්ති ධර්මය තේරුම් අරගෙන ප්‍රතිපත්තියක් හැටියට අනුගමනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා සෑම බෞද්ධයෙක්ම කල්පනා කර යුතුයි මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට කටයුතු කිරීමයි බෞද්ධ කියන වචනේ තේරුම. බව උදුරා දමීමයි. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තේරුම් ගන්නා තාක්කල් මේක ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. ලෝකේ උපදින දෙයක් නෙමෙයි. තම තමන්ගේ හිතේමයි රාග බව, ද්වේෂ බව, මෝහ බව උපදින්නේ, උපත ලබන්නේ. ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව ඉපදුනොත් තමන්ගේ හිතේ තමන්ගේ නිවනයි, තමන්ගේ විමුක්තියයි, තමන්ගේ සුවයයි නැති වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වෙන කාටවත් තමන්ගේ සුවය, විමුක්තිය, තමන්ගේ ඥාන දර්ශනය, විමුක්ති ඥාන දර්ශනය ලබා දෙන්නට බෑ. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන්ගේ දහම් ඇස පාදා ගන්නට පුළුවන් වෙන්නේ තමන්ට. තමන්ගේ දහම් ඇස වසා ගන්නෙත් මෝහයෙන් වැහෙන්නෙත් තමන්ගෙම වැරදි කටයුතු කිරීම නිසායි. ඒ නිසා මේ හේතුඵල ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කළේ මිනිස්සුන්ට මේ හේතු දැනගෙන හේතු වලින් මිදී නිදහස් වෙන්න. හේතු කිව්වේ රාගය හේතුවකි, ද්වේෂය හේතුවකි, මෝහය හේතුවකි. ඒ හේතු නිසයි මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව යලි යලිත් හිතක උපදින්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතේ උපදිනවා, ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව වැරදි දෙයක්, ඒක මිදී නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා, ඒ බව ක්ෂය කළා, කපලා, ඉවත් කළා, අයින් කළා නිදහස් වෙන්න පුළුවන්, ඒ පුද්ගලයා භික්ඛු කියන නමෙන් බුදුහාමුදුරුව හැඳින්නුවා. භික්ඛු කියන්නේ මේ මහණ, මෙහෙණ, උපාසක, උපාසිකා කියන සිව්වන පිරිසම භවක්ඛය කරන්නට අපකප වෙලා කටයුතු කරන භික්ඛු හැටියට බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදු අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතේ ප්‍රසිද්ධයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අද භික්ෂූන් කිව්වට මේ මහණ වෙච්ච අයට භික්ඛු කියන මාගදී භාෂාවේ තියෙන මහණ, මෙහෙණ, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් කපා අස්කර නිදහස්වන්නට අපකප වී කටයුතු කරන සෑම කෙනෙක්ම භික්ඛු කියන නමින් එදා බුදු පියාණන් වහන්සේ මුල් යුගයේ හැඳින්වුවා. මේක ක්‍රමානුකූලව මහා සාංගික නිකායේ අර මහායානයේ කියන ධර්මයේ නිසා මේක වෙනස් වෙලා අද වන විට මේ අලුත් සංස්කෘත වචනයක් ඇවිල්ලා තියෙනවා භික්ෂූන් වහන්සේලා කියලා. නමුත් ඒක වැරදි. භික්ඛු කියන්නේ මහණ මෙහෙණ උපාසක උපාසිකා සිව්වනක් පිරිසම රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් කපාස් කරලා ඒ රාග බවෙන්, ද්වේෂ බවෙන්, මෝහ බවෙන් මිදී නිදහස් වීමට කටයුතු කරන පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා භික්ඛු කියන නමින් අදටත් ආමන්ත්‍රණය කරන්න හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා බව කියව කිරීම නිසා රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට අප කැප වෙලා කටයුතු කරන්නට නම් ආනපාන සති සමාධිය නිවැරදිව දැනගෙන ඒ ආනපාන සති සමාධියේ පිහිටා සතර සතිපට්ඨානය ඇතුළු කොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය කරගත යුතුයි. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියන්නේ බුද්ධකාරක ධර්මයන්, බෝධිපාක්ෂික ධර්මයන්. එහෙම නැත්නම් රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්මයන් තමයි බෝධිපාක්ෂික ධර්මයන්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ නිසා සතර සතිපට්ඨානය, සතර ඉද්ධිපාද, සතර සම්මප්පදාන, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, සත්තබොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම උපකාර වෙන්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නටයි. ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව උපදින්නේ තමන් තමන්ගේ හිතේ. වෙන කොහෙවත් උපදින දෙයක් තමන්ට හොඳට හෝ නරකට හෝ බලපාන්නේ. ඉතින් ඒක තේරුම් අරගෙන සෑම කෙනෙක්ම මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තේරුම් අරගෙන රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය නිවැරදිව තේරුම් අරගෙන ඒක පැවැත්මට තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් නොවන බව දැනගෙන රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් පවත්ව ගන්න පුළුවන් නම් ඒක තමන්ටත් යහපතක්, අනුන්ටත් යහපතක් බව ප්‍රත්‍යක්ෂ කොට දැක්ක පුද්ගලයෙකුට අර චක්කුං උදපාදි කියන දහම් ඇස උපදවා පහදා ගන්නට පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි තමන්ගේ දහම් ඇස උපදවා පහදාගත්තේ නැත්නම් මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න බෑ. මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්න බෑ. ඒ නිසා දුක තමන්මයි නිර්මාණය කරගන්නේ, සකස් කරගන්නේ, ප්‍රභවය කරගන්නේ. ඒ නිසා ඒ තමන් සකස් කරගන්නා දුක තමන්ට පුළුවන්කම තියෙනවා. දහම් දැනුමක් ඇතුව ධම්මචක්කුං උදපාදි වුණොත්, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි කියන තත්වයට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු ආකාරයට තමන්ගේ අර විමුක්ති ඥාන දර්ශනය, විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගන්න. ඒ නිසා පින්වතුනි අද වෙනි ඒ පොසොන් පොහොය දවසක ඒ මිහිඳු මාහිමියන් විසින් වහන්සේ විසින් ඒ දහම් ඇස පෑදීමට දේශනා කරවදාළ ඒ සූත්‍ර ධර්ම 15 නැවතත් මහාවංශයේ කියවලා තේරුම් අරගෙන අද ත්‍රිපිටකයේ තියෙන ඒ සියලු සූත්‍ර ධර්ම අර්ථ ධර්ම නිරුක්ති හැටියට පැහැදිලිව විග්‍රහයක් කරලා මේ ශ්‍රී ලංකාවේ ඉන්න ඒ වගේම ලෝකයේ ඉන්න සියලු බෞද්ධයන්ට පැහැදිලිව දේශනා කරන්නට, සියලු බෞද්ධයන්ට විශේෂයෙන්ම මේ ධර්මයේ දේශනා කරන යතිවරයන්ට, විශේෂයෙන්ම ගිහි පැවිදි උගතුන්ට දහම්මැස පෑදීමට මේ ධර්ම දේශනාව උපකාර වේවා, හේතු ආසනා වේවා. හොඳයි පින්වතුනි, දැන් අවස්ථාව තියෙනවා පැය එකහමාරක්, පැය එකයි විනාඩි 35ක් 40ක් විතර 11:10 දක්වා අවස්ථාවක් තියෙනවා ධර්ම සාකච්ඡාවක් පවත්වන්න. එනිසා මේ ධර්ම සාකච්ඡාවේදී පළමු කොටම ඕනෑම කෙනෙකුට තමන්ගේ තියෙන දහම් ගැටලුවක් දහම් ප්‍රශ්නයක් මේ නිවන් මගට උපකාර වන ආකාරයට විග්‍රහ කරන්නට විස්තර කරන්නට විමසා සිටින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාවට මේ පැයක පමණ වූ ධර්ම දේශනාවට අදාළ වූ දේ පමණක් නෙමෙයි ඕනෑම කෙනෙකුට මේ ලෝකයේ තුල ඉන්න ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකද මේ ධර්ම දේශනාව ඒ ස්කයිප් හරහා මේ මුළු ලෝකයටම විසිරා හැරිය බව අපේ සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ නිසා බොහෝ පිටරටවල ඉන්න බෞද්ධයෝ මේ ධර්ම දේශනාව අහලා නොයෙකුත් ප්‍රශ්න විමසා සිටින්න පුළුවන්. ඒ සියලු දෙනාටම අවස්ථාව තියෙනවා මේ පැය එකමාර තුල තමන්ට කැමති ඕනෑම ධර්ම කාරණයක් පිළිබඳව විමසා සිටින්නට, ඕනම අපැහැදිලි තැනක් පැහැදිලි කරගන්න. එතන අපේ කැමැත්තක් ඇති වෙනවා, මනාපයක් ඇති වෙනවා. ඒකට කියනවා වේමත්තතාවය කියලා. ඒකට කියනවා නන්දි රාග සහගතා කියලා. ඒ නිසා ඒ නන්දි රාග සහගත බවෙන් වේගයක් මත්වීමක් හිතේ ඇති වෙනවා. කාගේ හිතේද? තමන්ගේ හිතේ. ඇයි ඒ වේගය මත්වීම ඇති වෙන්නේ? විඥාණයට ආහාර හොයන්න ඒ වේගය, ඒ මත්වීම තමන් නොදැනුවත්වම තමා තුළ ඇති වෙනවා. ඒක නිසා අපි ඇහැට ලස්සන රූපයක් දැක්කාම ඒ වේගයක් මත්වීමක්, වේගයක් වේදනාවක්, ආවේගයක් චිත්තාවේගයක් ඇති වෙලා විඥාන ශක්තියක් ඇති වෙලා විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස්ස ආහාර ඇති වෙනවා. ඒ නිසා ආහාර සඳහා තමා විඥාණය මේ වේගය, වේදනාව, වේමත්තතාව ඇති කරවන්නේ. ඒ අනුව තමන් දන්නේම නැහැ ඒ වේගය නිසා තමන් ආස්වාදයක් විඳිනවා, ආමිෂයක් ලබනවා. ආමිෂ සුවය කියන්නේ ඒකයි. දැන් ඒ ආමිෂ සුවයක් ලබා ගන්නා තාක්කල් බැඳීමක්, සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා, සමුදය බිහි වෙනවා, සංකතයක් සකස් වෙනවා, සංසාරයට බැඳිනවා. ඒක සාරයි. සංසාරයි කිව්වේ ඒකයි. එනිසා යමක් සංසාරයි කියලා හිතනවා නම් එතන උගුලක් තියෙනවා, බැම්මක් තියෙනවා, බැඳීමක් තියෙනවා, හිරවීමක් තියෙනවා, එතන සංදිවීමක්, බද්ධවීමක් තියෙනවා. මේ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන්නා වූ විඥාණයෙන් ඇට වූ උගුලක් එතන තියෙනවා. ඒක තේරුම් ගත යුතු ධර්මතාවය. ඒක තේරුම් ගන්නා තාක්කල් මේ දහම් ඇස උපදවා පහදා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දහම් ඇස පහදා ගන්නවා කියන්නේ මේ අපි මේ ඇහැ පිනවා පිනවා කටයුතු කරන්නට, කන පිනවා පිනවා, නාසය පිනවා පිනවා, දිව පිනවා පිනවා, කය පිනවා පිනවා, මන පිනවා පිනවා, ඔය හයම පිනවා පිනවා ආස්වාදයක් ලබන්නට, ඒ ලැබූ ආස්වාදය නැවත නැවත ආස්වාදනය කරන්න කැමැත්තක් සියලු පෘථග්ජන පුද්ගලයන් තුළ තියෙනවා. ඒ නිසා පෘථග්ජන පුද්ගලයෝ සියලු දෙනා ඒ ආස්වාදය නිත්‍ය කරගෙන, සුඛ කරගෙන, අත්ත කරගෙන උපාදානය කරගන්නවා. පංචස්කන්ධයම තමන්ගේ වසඟයට, ඒ පංචස්කන්ධයම අල්ල ගන්න, අයිති කරගන්න, ගොඩ ගහගන්න, එකතු කරගන්න කටයුතු කරන. ඒක බරක් බව, ඒක බයක් බව, ඒක බැම්මකට අහු වෙලා උගුලකට අහු වුණ බව නොදන්නා බව නිසායි මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ. එතකොට මේක තේරුම් ගත්ත කෙනෙක් අර දහම් ඇස පෑදුනා වෙනවා. දහම් ඇස පාදා ගන්නාතුරු මේ පංචස්කන්ධය සාරයි, වටිනවා, හොඳයි, ප්‍රියයි, මනාපයි, මේක එකතු කරගත්ත තරමට, ගොඩ ගහගත්ත තරමට මේකෙන් ලබන්න පුළුවන් ආස්වාදය වැඩි කියලා වැරදිසේ තීරණයක් මැනීමක් වීමක් හදාගන්න. ඒකම තමා බරක් වෙන්නේ, ඒකම තමා බයක් වෙන්නේ, ඒකම තමා බැම්මක් වෙලා මේ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්න සියලු හේතු සකස් කරන්න. පංචස්කන්ධයේ අධ්‍යාත්මික බාහිර දෙකොටසක් තියෙනවා. දෙකෙන්ම බැඳෙනවා, දෙකෙන්ම බිමට වර වෙනවා. දස බිම්වර කිව්වේ ඒකයි. මම කියලා පංචස්කන්ධයේ කොටසක් උපාදානය කරගන්නවා, මගේ කියලා අපේ කියලා තව කොටසක්, මගේ ගේ, මගේ ඉඩම, මගේ වාහනය, මගේ සල්ලි, මගේ රත්තරම් බඩු, මෙහෙම මගේ පුත්තාලා, මගේ දුවලා, මගේ ඥාතීන්, මගේ උපකාරයෝ, උදව්කාරයෝ, මේ නොයෙක් අය බාහිර පංචස්කන්ධය උපාදානය කරගෙන මම කියලා අධ්‍යාත්මික වශයෙන් මගේ ඇහ පිනවීම, කන පිනවීම, නාසය දිවකය මිදමීම, ඒ පිනවීමට උපාදානය කරගන්න දේ අධ්‍යාත්මිකයි. අර අනික බාහිරයි. දෙකම නිසා බිමට බර වෙනවා. දස බිම්බර මහරසේනක කියන්නේ ඒකයි. ඔ ඒකම නිසා තමයි මූල එකයි. රාගමුල, ද්වේෂමුල, මෝහමුල දෙකක් නෑ, එකයි. දැන් ඒක මේ දෙක පොඩ්ඩක් පටලවාගෙන දැන් මේ ටිකක් එක ළඟ කාල සීමාවක් තුල තමා මේ සිද්ධි දෙක සිද්ධ වුනේ. දැන් මිහිඳු හාමුදුරුවෝ කියන්නේ ධර්මාශෝක රජුරුවන්ට වඩා අවුරුදු 10ක් බාල ධර්මාශෝක රජුරුවන්ගේ වැඩිමල්ම සහෝදරයා වූ කාලිංග රටේ රජුරුවන්ගේ වැඩිමල් පුතා. ඒ කාලිංග රටේ රජුරුවන්ගේ වැඩිමල් පුතා කාලිංග යුද්ධයෙන් බේරෙන්න, මරණයෙන් බේරෙන්න වෙස්වලාගෙන වෙස් රජුරුව විසින්ම, ඒ පිය රජුරුවන් විසින්ම විස බූ ගාලා සිවුරු පොරවලා මේ ලංකාවේ ආරක්ෂා සහිත වූ රජගල කියන රජගහනුවරට එව්වා. ඇවිල්ලා මහණ කෙරෙව්වා මිහිඳු හාමුදුරුව, සංගමිත්තා, සුමනා, සුනන්දා කියන දරුවෝ හතර දෙනා. එතකොට මිහිඳු හාමුදුරුව අවුරුදු 6ක් 7ක් විතර කාලයක් සිංහල ඉගෙනගෙන, මේ බුදුදහම පාලි භාෂාව, මාගදී භාෂාව ඉගෙනගෙන හොඳට ධර්ම මාර්ගයේ අනුගමනය කරලා මගඵල ලබාගත්තා. මේ මගඵල ලබාගත්ත කාලය තුල තමයි අර කාලිංග යුද්ධය ඇති වෙලා ධර්මාශෝක රජුරුව කාලිංග රජුරුව මරලා සහෝදරය 80 දෙනෙක්ම මරලා මුළු ඉන්දියාවෙම කෝටි ගාණක් ලක්ෂ ගාණක් ලේ විරවල් වල මිනිස්සු මරලා මේ යුද්ධේ එපා වෙන තත්ත්වයට පත් වුණේ. ඒ එපා වෙන තත්ත්වයට පත් වුණාම ධර්මාශෝක රජුරුවන්ටත් ඊට පස්සේ මේ හෙළබිම පිළිබඳව අදහසක් තිබුණා. නමුත් හෙළබිම යටත් කරගන්න බැරි බව නොයෙකුත් අය විසින්, නොයෙකුත් ධර්ම දූතයන් විසින්, නොයෙකුත් ස්වාමීන් වහන්සේලා විසින් කිව්වා. ඒ අනුව ධර්මාශෝක රජුරුවන්ටත් මේ හෙම්බත් වෙලා හිටියේ යුද්ධේ. දැන් මිනිස්සු මැරිලා ලේ විලවල් වෙලා සහෝදරයෝ 80 දෙනෙක් මැරුවයි කිව්වහම මොන තරම් වේගයක් වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? ඒ නිසා මීට පස්සේ තවත් යුද්ධ කරන්න බැරි බව තේරුම් අරගෙන ධර්මාශෝක රජුරුව මේ ධර්ම අශෝක ධර්මයක්, අවිහිංසාවාදයක් රටේ පැතිරෙව්වා. අවිහිංසාවාදී කියන එක අශෝක ධර්මය. මේ ධර්මාශෝක රජුරුව තමන්ගේ අසල්වැසි රාජ්‍යවලින්, ඒ කාලේ ඉන්දියාවේ පර්ෂියාවෙන්, ඒ වගේම ඉරානයෙන් නොයෙකුත් ඔය වටේ තිබිච්ච රටවල් වලින් තමා මේ විශාල රාජ්‍යයට ආක්‍රමණ ආවේ. ඒ විශාල රාජ්‍ය සියලුම දෙනාට අශෝක රජුරුව මේ රට එක්සත් කළාට පස්සේ ධර්ම දූතයවල, ධර්මාමාත්‍ය වතුල අශෝක ධර්මය පිටත් කළා හැරියා. ඒක වෙනම එකක්. ඒක පැහැදිලිව තියෙනවා මේ අශෝක රජුරුව ඒ රටවල් වලට ඇව්ව දූතය වෙනම තියෙනවා. ඒ අශෝක ධර්මයේ ඒ අවිහිංසාවාදී ඒක මේ දේශපාලන උපක්‍රමයක් ඒක මේ යුද්ධයෙන් එක්සේසත් කරපු රට රාජ්‍ය නැවත යුද්ධ කරන්නට තියෙන අමාරුව දැකලා ඒ යුද්ධවලින් බේරෙන්න අවිහිංසාවාදයක් අශෝක ධර්මයක් ප්‍රචාරය කළා සියලු අසල්වාසී රටවල්වලට ධර්ම දූතයෝ ධර්මාමාත්‍යෝ යවලා ඒ ධර්ම මාර්ගයෙන් රට තමන්ගේ දේශපාලන ප්‍රචාරයේ දේශපාලන බලය පහත් ගන්න කරපු දෙයක්. දැන් බසන්තුමා පැහැදිලිව කියලා තියෙනවා මේ අශෝක රජුරෝ කිසි විටකත් මේ විමුක්ති මාර්ගයේ මේ බුද්ධ ධර්මයේ කිසි තැනක පිළිගත්තේ නැහැ, දන්නේත් නැහැ, දැක්කෙත් නැහැ. දේවවාදී සංකල්ප වලින් මොහොතකටවත් අශෝක රජුරෝ බැහැරුණෙත් නැහැ කියලා. පැහැදිලිව බසන්තුමා තමන්ගේ පොතේ කියලා තියෙනවා. ඉතින් ඒ කීම ඇත්තක්. ඒ නිසා මේ අශෝක රජුරුව කරපු වැඩේ එකක්. ඒකට සමකාලීනව ඊට පෙර මිහිඳු හාමුදුරුවෝ අර උතුරුකුරු දීපේට මේ හෙළ දීපේම සිව් හෙළෙන් එකකට අර ධර්මය ඒ නියම ධර්මය. ඒක මේ කාරණා දෙකක්. මේක මේ පටලවාගෙන ඉතිහාසකාරයෝ විශේෂයෙන්ම ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයෝ ලංකාවේ ඉතිහාසයේ අනුරාධපුරයේ ඉතිහාසයේ ලියද්දි මහානා මහමුදුරුව සහ ඒ සමකාලීනයන් මේ දෙක පටලවාගෙන මේ දෙක එකට සම්බන්ධ කරලා මේ දෙක එකට යොමු කරන්න හැදුවා. නමුත් මේක දෙකක්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මම කුවේත් රාජ්‍ය සුනිල් සේමසිංහ. ප්‍රථමයෙන්ම ගෞරවනීය ඔබ වහන්සේගේ දෙපා වෙත නමස්කාර කරමින් චිරාත් කාලයක් මෙමෙ යුගමෙරෙහි මෙහෙවරෙහි යෙදීමට නිදුක් නිරෝගී භාවය හා චිරජීවනයේ ලැබේවායි සද්දා සිතින් අදිශනවා. දෙවනුව රැස්ව සිටින සුපින්වත් සිවුවනක් පිරිසටත්, සමන් මහතාටත්, ලක්ප්‍රිය මහතාටත් හා කැලණිය ඥානසිරි කුලසිංහ යන මහත්වරුන්ටත් පරම පවිත්‍ර සිරි සද්ධර්මයේ මගින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ඉක්මනින් අවබෝධ ගන්න කරනවා. අපේ ප්‍රශ්නයේ ස්වාමීන් වහන්සේ, ගෞ ජාති සෝතාපන්න උත්පත්තියක් ලැබූ පුණ්‍යවන්තයෙක්ද? එසේම ඔබ වහන්සේ පරතෝ ഘോഷක ලැබුවේ කාගෙන්ද? සියල්ලෝම සුපත් වේවා.
දැන් මේක පිළිබඳව විග්‍රහයක් විස්තරයක් මීට ඉස්සෙල්ලා යම් යම් තැන්වලදී පැහැදිලි කළ තියෙනවා. මේ ධර්මය මතු කළා දේශනා කරන්නට යම් වරයක් විවරණයක් අරගෙන ඇවිල්ලා තියෙන අවස්ථාවක් මේක. ඒක නිසා මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදායතුව සංදේශනාව දේශනා කළ ද්වතාවේ ත්‍රිපරිවර්තේ චතුරාර්ය සත්‍ය පටිසම්පාද ධර්මය මේ සියලු දේ යටපත් වූ අවස්ථාවක මේ සියලු දේ මතු කළා, සියලු දේ දේශනා කළා. දේශනා කරපු අවස්ථාවක තමාර චත්තාරෝටාණි යටාණානි යටපත් වෙලා ඒකත් මතු කළා. සියලු දේ සද්දස්ස කුල පුත්තස්සයන්ට දසනේන දසනියානං සංවේජනියානං කියන අවස්ථාවටපත් වෙන්නට සියලු අවශ්‍යතාවන් සියලු නිරාවරණයන් කරලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ධර්මය අද සියලු දේ පැහැදිලිව පිළිසිදුව ඕනම කෙනෙකුට නිවන් මඟ විවෘත වෙන ආකාරයට විශේෂයෙන්ම මේ ප්‍රායෝගිකව භාවනා වැඩසටහනක් සතියක පවත්වනවා. ඒකටත් ඕනම පින්වතෙකුට සහභාගි වෙලා සම්බන්ධ වෙලා තමන්ට මේ දැනගත්ත දේ දැකීමක් බවට පසක් කොට දැකීමක් ඥානතෝ පස්සතෝ කියන තත්වයෙන් අභිඤ්ඤයං අභිඥාතං කියන තත්වයටම පත් කරගන්නට අවශ්‍ය සියලු කරුණු කාරණා දැන් විවුර්තයි. ඒ නිසා ඕනම කෙනෙකුට ධම්මස පාදාගෙන අර ධම්මචක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි කියන තත්ත්වයටම පත් වෙන සියලු දේ අවශ්‍ය ධර්මඥානය මේ ගිහියන් හැටියට ජීවත් වෙන ඕනම කෙනෙකුටත්, පැවිද්දන් හැටියට ජීවත් වෙන ඕනම කෙනෙකුටත් මේ වැඳුම් පිදුම් යදුම් පැදුම් කර කර විශ්වාසයෙන් අන්ධ භක්තියෙන් කටයුතු කරන මේ පුද්ගලයන්ට දහම් මැස පෑදෙන්නට අවශ්‍ය සියලු දේ විවුර්තයි. ඒ නිසා ඒ මග හොඳට දැනගෙන යථා බුද්ධේන දේශිතා කියන ආකාරයට ආනපාන සති සමාධිය පිහිටලා හතර සතිපට්ඨානේ පිහිටන්නට කටයුතු කිරීම එකම අවශ්‍යතාවය බව පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඔව් ලෝකයේ ඇහැ ඇහෙන් බලනකොට කනින් අහනකොට නාසයෙන් දිවෙන් කයෙන් මේ ඇහැ පාවිච්චි කරනකොට බොහෝ ප්‍රිය වූ මනාප වූ මිහිරි වූ මధుර වූ දේ දකින්නට ලැබෙනවා. ඒ වගේම අප්‍රියමනාප අමිරි දේත් යනවා. පෘථග්ජන පුද්ගලයා කරන්නේ ප්‍රිය දේට ඇලෙනවා අප්‍රිය දේට ගැටෙනවා. නමුත් ආර්ය ශ්‍රාවකයා සුතවත් ආර්ය ශ්‍රාවකයා කරන්නේ ප්‍රිය දේට ඇලින්නේ පිරිසිඳ දකින්නවා අප්‍රිය දේට ගැටෙන්නේ පිරිසිඳ දකින්නවා පරිඤ්ඤයම් පරිඤ්ඤාතං. ඒ පරිඤ්ඤයම් පරිඤ්ඤාතං අනුව භාවයේ තබ්බංච භාවිතං පහතබ්බංච පහිනම් කරනවා. ඒ අනුව සච්චිකාතබ්බංච සච්චින් කරෝති වෙන්න පුළුවන්. ඒ නිසා මේක තමා විසින්මයි මේ පිරිසිඳ දකින්න ඕන. පිරි අපිරි දෙකම තියෙන්නේ උපදින්නේ නිර්මාණය වෙන්නේ ප්‍රභවය වෙන්නේ තමා තුල. ඒ නිසා ප්‍රිය දෙයට ඇල්ලුනොත් වැරදි, අප්‍රිය දෙයට ගැටුනොත් තමන්ගේ හිත කිලුටු වෙනවා. ඒ නිසා හිත කිලුටු වෙන්නේ ප්‍රිය දෙයට ඇලීමෙන් සහ අප්‍රිය දෙයට ගැටීමෙන්. ප්‍රිය අප්‍රිය කියන දෙක තමන්ගේ වැරදි මිම්මක්. මේක දැන් තමන් දැන් අපි හිතමුකෝ දූරියන් ගෙඩියක් කියලා. එක්කෙනෙක් අමෘතය වගේ ප්‍රියයි. ඒ දූරියන් ගෙඩියම තව කෙනෙකුට වමන යන තරම් අප්‍රියයි. එහෙමනම් දූරියන් ගෙඩියේ නෙමේ මේ වරද තියෙන්නේ තමන්ගේ මිම්මේ, තමන්ගේ කෝදුවේ, තමන්ගේ මැනීමේ. තමන් දැන් මේ මැනීම කෝදුව නිච්ච කරගෙන සුඛ කරගෙන අත්ත කරගෙන මේකයි වරද. මේකයි තේරුම් ගත යුතු ධර්මතාවය. මේකයි දහම් ඇස පෑදී. ඒ නිසා මේ වරද තියෙන තමන්ගේ බව නොදැනීමයි අඥාන බව. දුකේ අඥාන දුක හදාගන්නේ මේ වරද වරදක්වේ නොදැනීමෙනුයි නොපෙනීමෙනුයි නොසිතීමෙනු. ඒක තේරුම් ගත යුතුයි. මෙතන ප්‍රශ්නයක් අහන්න පොඩ්ඩක් අහන්නකෝ. වෙන්න පුළුවන්. එයත් අත්දැක ගත්තාම අත්විඳ ගත්තාම ඒ දූරියෙන් දැසට ඉස්සෙල්ලා අර වමන යන තරම් අමාරු එක පුරුදු කළාම පුහුණු කළාම එයත් ඒකට කැමති වෙනවා. ඒක වෙනවා. ඒක හරි. දැන් මෙහෙමයි, එකම මුලකින් තමයි මේ රාගය ද්වේෂය මෝහය පවතින්නේ. එකම මුලක්, එක මුල තමයි සං මේ සම්බන්ධතාවයක් ඇතිවන ආකාරය. නමුත් තාවකාලිකව පිළියමක් හැටියට අපිට පුළුවන්කම තියෙනවා ද්වේෂයෙන් විතරක් මෙත්තානුසතිය වඩලා ද්වේෂයෙන් විතරක් වෙන් වෙන්න. එතකොට ඒ දෙවි කියන තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම රාග දේශ දෙක తాවකාලිකව විස්කම්මන වශයෙන් තදංගම වශයෙන් යටපත් කරන්න පුළුවන්. එහෙමත් එකක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වෙන්නට පෙර ඔය ආසිත තවුස උද්දකරාම පුත්‍ර ආලාර කාලාම පස්වග මහණුන් මේ වාදී කොට ඇත්තා වූ ගයා කාශ්‍යප නදී කාශ්‍යප ජටිල කාශ්‍යප ගාව හිටිය ලක්ෂයක් විතර පිරිසුන් රහතුන් හැටියදී හිටියා. ඒ සියලු දෙනා රාගය ද්වේෂය දෙකම තාවකාලිකව විස්කම්මන වශයෙන් තදංගම වශයෙන් යටපත් කරන්නට දක්ෂයන් වුණා. නමුත් මෝහය කියන මුල උදුරන්නට ඒ කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කළේ මේ රාගය ද්වේෂය තාවකාලිකව කොයිතරම් කල් යටපත් කළත් මෝහ මුල තියෙන තාක් කල් නැවත රාගය ද්වේෂය අලුතෙන් අනුසය හැටියට අලුතෙන් උපදිනවා. කොයි වෙලාවක හෝ උපදිනවා. ඒකට අදාළ සූත්‍ර සිය ගහස් ගානක් ත්‍රිපිටකයේ තියෙනවා. ඉතින් ඒක නිසා තාවකාලිකව අර ද්වේෂයෙන් වෙන්න පුළුවන්, රාගයෙන් ද්වේෂයෙන් දෙකෙන් වෙන්නත් පුළුවන් ක්‍රම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට ඉස්සෙල්ලත් ධ්‍යානවලින් අවිඥාවලින් තිබුණා. ඒවා තියෙනවා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා, ඉදිරියටත් තියෙනවා, හෙටත් තිබුණා, අතීතෙත් තිබුණා. නමුත් මේ මුල උදුරන්න බැරි එකයි, මෝහ මුල උදුරන්න බැරි වෙන එකයි, න මෝ කියන தത്വයට පත් වෙන්නට බැරි එකයි නිවන වැහෙන්නට ඒකම හේතුව.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං කියන ආතාව කියන්නේ ප්‍රම සමාදයකින් තොරව මේ කරගන්න කියන එක නැත්තම් සමාවක් ඉල්ලීමද?
ඒ දෙක
ප්‍රත්‍යක්ෂයෙන්ම තියෙනවා ස්වාමීන් වහන්සේ. අපි මේ කමා කරත්වා මට කමාව ලැබේවා ප්‍රාර්ථනා කරන හැම මහත්කම අපිට වැරදි කරපු මිනිස්සු පුතඥයන් හැටියට ඒවා නැවත නැවත මතු කර කර සමාවෙල්ලීමක් වාගේ මට පේනවා. එතකොට එතනින් අපට සමාවක් ලැබෙනවද? දුපියාණන් වහන්සේ මෙවැනි සමාවක් ඉල්ලීමට අවස්ථාවක් කරගන්න කියලා දේශනා
කළා. දැන් ඕක වැරදියට තේරුම් අරගෙන තියෙනවා. තේරුණාද? අපි මේ මොහොතට පෙර කරපු යමක් වැරදි බව දැනගත්තා නම් ඒ වැරද්දට අපාය යන හැමන සතර අපා ගන්න ගතවන පටිසන්දෙන ප්‍රතිඵලයක් Tamanට උරුම වන බව දැනගත්තා නම් ඒ වැරදි වලට සමාව ගැනීමත් සමගම ඒ පුද්ගලයා මින් මතුවට ඒ වැරදි නොකරන බවට සපත වීමකුත් දෙකම එකට සිද්ධ වෙන්නේ. දෙකම එකට සිද්ධ වුණේ නැත්නම් කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං කම්මේ බන්තේ අච්ඡං කම්මේ ධම්ම කියන එක විශේෂයෙන් තේරුම් ගත යුතු දෙයක්. මේ කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං කම්මේ ධම්මේ කියන එක හුඟක්ම ගැඹුරුයි හුඟක්ම වැදගත්. ඉතින් ඒක නිසා මේ හේතු බල ධර්මයට බහගලපා බලා අපි කමා කරගන්නේ මින් මතුවට මෙවන් වරදක් මගේ අතින් සිද්ධ නොවේවා නොකරනවා කියන අදිස්ත්‍යානෙකුත් ඇතිවයි. එහෙම නැත්නම් අර හෝදා මඩේ දානවා වගේ කරනවා නම් ඒකේ ඵලයක් නැහැ, සමාවක් කරගෙන වැඩක් නැහැ. නැත්නම් දැන් යම් ආකාරයක නමුත් ඕනම කෙනෙක් අතින් තාම පෘථග්ජන නිසා දැන දැන වගේම නොදැනත් වැරදි කරන්න ඉඩ තියෙනවා. ඒ නොදැන ඌ වැරදක් තියෙනවා නම් තමන් අතින් දැන් සමහර විටක තමන්ගේම පවුලේ හෝ ගෙදර හෝ ආශ්‍රය කරන කෙනෙක් හෝ මගඵල ලැබූ සෝතාපන්න ජාත සෝතාපන්න හෝ සෝතාපන්න ඵලයටපත් වූ කෙනෙක් වෙන්න පුළුවන්. එවන් පුද්ගලයෙකුට ඒ තත්වය තමන් නොදැන වචනයෙන් කතාවෙන් ක්‍රියාවෙන් සාධාරණයක් වෙන්න පුළුවන්. හිතෙන් හරි සිටිවිල්ලෙන් හරි ඒ සෝන බලයටපත් වූ පුත්තමයාට ඒ තමන්ගේ ගෙදරම ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්, අසල්වාසියෙක් වෙන්න පුළුවන්, හිතවතෙක් වෙන්න පුළුවන්. එයාට සිටින් සිටිවිල්ලෙන් හෝ අපහාසයක් අවමානයක් අසාධාරණයක් ආර්යෝපාදයක් කරගන්නවා. සමාව ගන්න ඕන. එහෙම නොදැන හෝ දැන හෝ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා දෙකක් මේක දැන දැන වැරදි කිරීම නවත්තන්න ඕන, නොදැන වූ වැරදි වලට දෛනිකව සමාව ගන්න ඕන. දෙකෙන්ම තමන් විදී නිදහස් වෙනවා ණය ගන්න දෙන්නේ.
පෙර එතකොට යම් පෙරදි කරපු දෙයක් කළ යම් සංචේතනාවක් ඇතුව එතන චේතනාව පහළ වෙනවා. ඒ සංචේතනාව පහළ වීමෙන් ඒ කරපු වැරදට ඊළඟට අපට සමාවක් ලැබෙනවා ස්වාමීන් වහන්සේට.
දැන් මෙහෙමයි. දැන් අපි උදාහරණයක් ගමුකෝ. ඔයා තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් තව කෙනෙකුට බැන්නා. මොනවාරි නොගැලපෙන දෙයක් කරපු පුද්ගලයෙකුට කියපු පුද්ගලයෙකුට බැන්නා වෛරයෙන් එකට එක කළා. දැන් මේකේ වරද තේරුම් ගත්තා. දැන් මේ ඒ වරද නිසා කාටද කාගේ හිතද කිලුටු උනේ? තමන්ගේ. දැන් මේ තමන්ගේ හිත කිලුටු වෙන නිසා දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයෙක් දැන් ඒ වරදෙන් මිදී අපි ඒ අපිට නොගැලපෙන නොපෑහෙන නොසීයෙන අපිට එකඟ වෙන්නට බැරි දෙයක් තමන්ගේ කවුරු හෝ දන්න පුද්ගලයෙක් හෝ හිතවත එක්කෝ කවුරු හෝ කරනවා නම් දැන් ඒකට අපි මෛත්‍රී කරන්න පටන් ගත්තොත් අපේ අර හිතේ තියෙන ද්වේෂය වෛරය ක්‍රෝධය අර ගැටීම නැති වෙනවද සාමුලින්ම ඉවත් වෙනවද නැද්ද? ඉවත් වෙනවා. මෙත් මෛත්‍රී කරන්න පුරුදු වුණාම පටන් ගත්තාම. ඉතින් ඒක නිසා අමුලින්ම ඉවත් වෙලා දැන් මෙත්තානුස්සතිය මෛත්‍රී කරන්න පටන් ගන්නවා. එතකොට එක්කෙනෙකුට නෙමේ සබ්බ පාන භූත හිතාය අනුකම්පාය දයාපන්නෝ කියන ආකාරයට අපි මෛත්‍රී කරනවා. කාගේ හිතද පිරිසිදු වෙන්නේ? අපිට මේ අනුන්ගේ හිත පිරිසිදු කරන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. කාගේ හිතේ උපදින රාගය ද්වේෂය මෝහයද අපිට ඉවත් කරන්න පුළුවන්? තමන්ගේ හිතේ. අනුන්ගේ හිතේ උපදින රාගය ද්වේෂය මෝහය අපිට ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වඩන්නේ තමන්ගේ හිතේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරාස් කරන්නට මිසක අනුන්ගේ. හැබැයි එතෙන්දී තමන්ගේ හිත පිරිසිදු වෙන හැම අවස්ථාවකම විශ්වයට තමන් අතින් යහපත් සුදු කිරණ ශක්තියක් නිකුත් වෙනවා. ඒ නිසා විශ්වය ගහකොළ, ආපෝ, තේජෝ, වායෝ, පඨවි, මහා භූත, මේ තව භූත, ප්‍රේත, පිසාච ආදී වූ සත්ව මේ සියලු කොටස් වලට යහපතක් සිද්ධ වෙනවා. මෛත්‍රී කරනකොට, කරුණා, මුදිතා, උපේක්ඛා, අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරනකොට. ඒ නිසා තමන් අතින් මුළු විශ්වයටම යුතුකමක් අගකීමක් ඉටු වෙනවා වගේම තමන්ටත් සාධාරණයක් ඉටු වෙනවා. තමන්ගේ හිත පිරිසිදු වෙනවා, තමන්ගේ හිත නික්ලේශී වෙනවා, තමන්ගේ හිතේ පිරිසිදු බව නිසා මුළු විශ්වයම යහපත් අතට හැසිරෙනවා. නමුත් දැන් අද වෙන්නේ මේ අනිත් පැත්ත සම්පූර්ණයෙන්. අද වෙන්නේ මොකද? සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. අද මේ විශේෂයෙන්ම සංනිවේදන මාර්ග, සංනිවේදන මාර්ග, රාගය, ද්වේෂය, මෝහය නිවේදනය කරන රූපවාහිනී, රේඩියෝ, පුවත්පත් සියලු දේ තියෙන, ඉන්ටර්නෙට්, ටෙලිෆෝන් සියලු දේ මොනවද? සංනිවේදන මාර්ග. සං කියන වචනෙම තේරුම් ගන්න යුතුයි රාගය මෝහය නිවේදනය කරන දේව. ඉතින් ඒක නිසා අද සියලු සමස්ත ජනතාවම මුළු ලෝකෙම විනාඩියකින් කිලුටු කරවන්න පුළුවන්. විනාඩියකින්. හැබැයි පිරිසිදු කරන්න පුළුවන් වුණාට ඒක පාවිච්චි කරන්න. කිලුටු කරන්නම තමයි පාවිච්චි කරන්න. ඒක නෙවෙයි, ඒකමයි මේකේ ප්‍රශ්නේ. ඒකයි මේක තේරුම් ගත යුතුද? යටපත් කළා. එදත් හැබැයි ආගමකින් ආගමෙන් තමයි ධර්මය යටපත් කළා තිබුණේ. දැන් බුදුහාමුදුරුවෝ ආගම් 62ක් තිබුණු සමාජයකයි ආගම යටපත් කළා, ධර්මය මතු කළේ. ඒ ආගම් 62 යටපත් කළාට අවුරුදු 280ක් 300ක් යනකොට ආයිසරයක් ඒ ආගම් සංකල්ප, ඒ ඇදහිම්, ඒ විශ්වාස, ඒ භක්තිය ඔඩු දුවලා ඉහවාගින් තිබුණා. අද අවුරුදු 2600ක් යනකොට නැවත විශේෂයෙන්ම මේ මහා සාංගික නිකාය නිසා, මහායානික නිකාය නිසා, විශේෂයෙන්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය, ලංකාවතාර සූත්‍රය වගේ සූත්‍ර නිසා මුළු බුද්ධාගම කියලා ආගමක් හැදුණා. සම්පූර්ණයෙන්ම අද සලකා බලන්න ඕන සියලු මිනිස්සුන්ගේ, මේ ලංකාවේ සිංහල සියලු දහම් පාසල් වල ළමින්ගේ බ්‍රේන් වොෂ් කරනවා. තනි කරම ඔය කුඩා කාලේ මේ ගිහිල්ලා අද්භූත, ආශ්චර්ය, අභව්‍ය දේවල් උගන්නලා කියා දීලා ළමින්ගේ අර හේතුඵල ධර්මය කියා නොදී නොයෙකුත් වැරදි දේවල් කියා දෙනවා. වඳින්න, පුදන්න, යදින්න, පතන්න, ප්‍රාර්ථනා කරන්නමයි උගන්වන්නේ. වැඳලම, පුදලම, ප්‍රාර්ථනා කරලම නිවන ලබන්න අනිපාරමේ පින්කම් කරලා යාඥා කිරීමක්මයි තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයට කොයිතරම් අර මිනුහාමුදුරුවත් ඇහිලා අර සූත්‍ර ගණනාවක මේකමයි කිව්වේ. බුද්ධාගම නිසාමයි බුද්ධ ධර්මයේ යටපත් උනේ, වැහුනේ. දැන් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කිව්වා මේ බුද්ධාගම කියලා දෙයක් මාරාවේශයකින් ඒ බුදුහාමුදුරුවන්ගේ ධර්මය වගේම ඒ වචනයම පාවිච්චි කරලා ඒ වගේම ධර්මයක් අද දේශනා කරලා ඒ බුදුහාමුදුරුවන්ගේ නිවන් දකින්න ධර්මයම යටපත් කරන විදිහේ ක්‍රමයක් සකස් වෙලා තියෙනවා කියලා ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ එක්වරක් ප්‍රකාශ කළා. ඒකමයි වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වචනෙම අරගෙන ඒ වචනම පාවිච්චි කළා මෙන්න මේකයි ධර්මය කියලා ධර්මය ආධර්මය කළා බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ කරලා ඒ මිනිසුන්ව රවට්ටලා මුලා කරගෙන මේක ජීවන වෘත්තියක් කරගෙන ව්‍යාපාරයක් කරගෙන දේශපාලනයක් කරගෙන තියෙනවා. ඒක ඇත්ත. ඔය ඒක ඒකටම අර සූත්‍රයේ ගැඹුරින් තියෙනවා. බුද්ධං ධම්මං සංඝං ඔය තුනම තමයි බුද්ධෝ ධම්මෝ සංඝ. ඒක හොඳට කියවලා බලන්න චූලහත්ති පදෝපම සූත්‍රයේ පේලියක් පේලියක් පාසා මේකමයි තියෙන්නේ. ඒකමයි අද නැත්තේ. අද ඒ තුනේම තියෙන්නේ බුද්ධං ධම්මං සංඝං ක්‍රියාකාරකම් තුනක්. නමුත් අද වෙනකොට ඔය ක්‍රියාපද තුන නාමපද තුනක් කරලා. අද මොකද්ද පන්සලේ ඉන්න හාමුදුරුවෝ සංඝ කියලා. සංඝ නෙමෙයි. නමුත් අද වැරදි. ඒ වගේම අර දහම්පා අර පුස්තකාලේ තියෙන පොට්ටික ධම්ම. ඒ වගේම පන්සලේ ඉන්න බුදු පිළිමේ බුද්ධ. අද නාමපද තුන. හැබැයි මේ පද තුන නාම පද නෙමේ ක්‍රියා පද. ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාරණං සංඝං. බුදු දේශනා අර්ධහම් පාසලේ උගන්වන්නේ සරණං. දැන් කවුරු හරි මේක මජ්ක්‍ධිම නිකායේ තියෙනවා අරණ විභංග සූත්‍රය. අරණ, සරණ, විහරණ, රණ ඔක්කොම විග්‍රහ කළා. මොකද්ද රණ විහරණ පද හතරම විග්‍රහ කළා කියන වචනේ වහ වගේ වචනයක්. අද ඒ වුණාට ඔක්කොම බුදු සරණ, ධම් සරණ හොඳයි කියලා යහපත්සේ අල්ලගෙන අයිති කරගෙන වීම සරණ.
ස්වාමීන් වහන්ස, මම කැනඩාවේ සිට සඳුම් කාලින්ද කතා කරන්නේ. මගේ අම්මගේ නම සුනිලා රංජනී. ඔබ වහන්සේ නිසා, ඔබ වහන්සේ ගැන, හරි ධර්මය ගැන අපේ අම්මගේ අනුදැනුම ඇතුව අප හිතවතුන් කිහිප දෙනෙකුම අන්තර්ජාලයෙන් ඔබ වහන්සේ ධර්ම දේශනා සහ පොත් නිතර භාවිතා කරනවා. අපහට ඇති කරුණු දෙකක් ඔබ වහන්සේ අසා දැනගැනීමට අවශ්‍යයි. එක, කායන්
කැනඩා ඒ පින්වත අහපු ප්‍රශ්නේ පොඩි වරදකුත් තියෙන ප්‍රශ්නෙත්. පළමු කොටම කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා එකක් බුද්ධ දේශනාවේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ හොඳට කියවලා බලන්න කායේ කාය අනුපස්සනා, වේදනාසු වේදනා අනුපස්සනා, චිත්තේ චිත්ත අනුපස්සනා, ධම්මේසු ධම්ම අනුපස්සනා. මේකේ මේ කායේ කාය අනුපස්සනා කියන එක තේරුම් ගත්තේ නැත්නම් මේක මේ ක්‍රියාවේ වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය තමයි කාය. කය නෙමේ. කාය කියන්නේ චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීව කාය, කාය කාය, මනෝ කාය නිසා උපදින 36 ආකාර වූ චචක්ක සූත්‍රයේ තියෙන කාය වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් අලුතෙන් උපදිනවා මෙතෙක් නූපන්. ඒ මෙතෙක් නූපන් අලුතෙන් උපදින වේගයේ වේදනාව අනුපස්සනා කරන්න ඕන. අනු කියන්නේ අලුතෙන් උපදින වේගනාව, පස්සනවා කියන්නේ නෝපදවා ප්‍රහාණය කරගැනීම. ඒ නිසා වර්තමාන මොහොතට හිත පවත්වාගෙන වර්තමාන මොහොතේ උපදින්නට එන නූපන් වේගය, අර නූපන් අනුසය අපි නෝපදවාම ප්‍රහාණ කරනවන න අනුසයති කියන අනනුසුතේසු ධම්මේ කියන මේකෙත් තියෙන එකම. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. කායේ කාය අනුපස්සනාව වඩනවා නම් ආනපාන සති සමාධියේ පිහිටලා සම්පජානකාරී හොති වෙලා ඒ පුද්ගලයාට වේදනාසු වේදනානුපස්සනාව වැඩෙනවා, චිත්තේ චිත්තානුපස්සනාව වැඩෙනවා, ධම්මේසු ධම්මානුපස්සනාව වැඩෙනවා. ඒ වගේම සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, සත්ත්වබොජ්ජංග වැඩෙනවා කියන එක ද්විතීය භික්ඛු සූත්‍රෙත්, ඒ වගේම කුණ්ඩලීය සූත්‍රෙත්, ඒ වගේම තවත් සූත්‍ර ධර්ම ගණනාවකත් බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙනවා. එකම ධර්මයයි මේ මහරාවුලවාද සූත්‍රෙත් මේක කියලා තියෙනවා. ඒ නිසා එකයි කරගන්න ඕන, කරගන්න ඕන එකම එක තමා යථා බුද්ධේන දේශිතා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට භව උදුරා දමන්නට උපකාර වන ආකාරයට මේ කායේ කාය අනුපස්සනාව නිවැරදිව දැනගෙන තේරුම් අරගෙන කිරීමෙන් පුළුවන්කම තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණ කරගෙන මගඵල සාක්ෂාත් කරගන්නට. මේක සියලු දෙනා විසින් අද වැරද්දගෙන තියෙනවා. කයෙහි කය අනුව බලනවා කියලා ත්‍රිපිටකයේ වැරදියට පරිවර්තනය කරලා තියෙනවා. මෙතන කය කියන වචනේ ශරීරම්. බුදුහාමුදුරුව කොහොමද කය ගැන නෙමෙයි කතා කළේ, කාය ගැන. කාය කියන්නේ මේ චක්කු කාය, පටිච්ච සෝත කාය, රූප කායට උපදින විඥාන කායක්, උපදින වේදනා කායක්, උපදින සම්පස්ස කායක්, උපදින තණ්හා කායක්, උපදින සම්භව. ඉතින් ඒක තේරුම් ගන්න ඕන. මේ කාය කියන එක කය නෙමේ, අර වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය කියන වචන පහෙන් විග්‍රහ කරපු වේගයේ වේදනාව තමයි, වේමත්වතාව තමයි මේ කාය කිව්වේ. මේක සක්කාය දිට්ඨි කියන එකෙත් තියෙනවා, කායගත සතියෙත් තියෙනවා. හැම තැනම කාය කිව්වනම් මේ බුදුහාමුදුරුව විග්‍රහ කළේ ශරීර කූඩුව නෙමේ, කය නෙමේ, මේ ආපෝ තේජෝ වායෝ පඨවි නෙමේ. ඒ ඊට වඩා වෙනස් ඉහළට ගිය වේගයක්, ආවේගයක්, වර්තමාන මොහොතේ අලුතෙන් උපදින ශක්තියක්. ඒ ශක්තිය තමයි තමන් ඉදිරියට මේ ගමන, මේ රිය ගමන, මේ සංසාර ගමනට බැඳලා මේ සම්බන්ධ කරලා බද්ධ කරලා මේ ඉදිරියට ගෙනියන්නේ. ඒ ඉදිරියට බද්ධ කරලා බැඳලා ගෙනියන සම්බන්ධ කරන වේගය තමයි අපිට තේරුම් අරගෙන ඒක තමයි නවත්තන්න ඕන. ඒක නවත්තන්න පුළුවන් එකම ක්‍රමය තමයි ආනපාන සති සමාධිය යථා බුද්ධේන භාසිතා තේරුම් අරගෙන කායේ කාය අනුපස්සනා වේ සම්පජානකාරී හෝති විදියට පීඩා සිටින්. මේ සම්පජානකාරී හෝති කියන එක නවතර චූලහත්ති පදෝපම සූත්‍රයේ අනික් සියලු දේ නොතේරුණත් ඔය සම්පජානකාරී හෝති බව පිළිබඳව බුදුහාමුදුරුව ආනපාන සති සූත්‍රයේ, මහා සතර හතිපට්ඨාන සූත්‍රයේ, රාහුලවාද සූත්‍රයේ සියලු සූත්‍රවල දේශනා කරපු මේ සම්පජානකාරී හෝති බව අර චූලහත්ති පදෝපම සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. මේක තේරුම් ගත යුතු ධර්මතාවය. දෙවෙනි ප්‍රශ්නෙකුත් තියුණා මේ මහත්තයාගේ. දෙවෙනි ප්‍රශ්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. හැබැයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අවබෝධ කරගන්නට ඉස්සෙල්ලා දසනේන පහතබ්බා කියන තත්වයට යම් කිසි කෙනෙක් පත් වෙන්න ඕන. මේ දසනේන පහතබ්බා නැතුව ආනපාන සති සමාධියේ පිහිටීම හෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීම හෝ කරන්න බෑ. දැන් සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ මේ දසනේන පහතබ්බා පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. තමන්ගේ වැරදි දෘෂ්ටිය දැක්ම ආකල්පය වැරදි බව තේරුම් අරගෙන මේ ප්‍රිය දෙයට ඇලීමත් අප්‍රිය දෙයටත් ගැටීමත් ඇති වෙන්නේ මේ වැරදි ආකල්පය දෘෂ්ටිය බව නිසා. තේරුම් අරගෙන තමන්ගේ දෘෂ්ටිය දැක්ම පිරිසිදු කර ගැනීම දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති කියලා විග්‍රහ කරලා තියෙනවා. එමුනනම් කරණීය මෙත්ත සූත්‍රෙත් මේ කතාවම තියෙනවා. අර සක්කෝ ඌජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි සුබරෝච වෙනකන් තියෙන්නේ මේ කාරණේ. ඉතින් ඒක නිසා දස්සනේන සම්පන්න වීම, දස්සනේන පහතබ්බා වීම, දස්සනියානං සංවේජනියානං කියන මේ තත්වය තිබුණු ඇති කරගන්න නම් බණ අහන්න ඕන, ධර්මය අහන්න ඕන, ධම්මචක්කුං උදපාදි වෙන්න ඕන. මේ ධම්මස පාදාගත් කෙනෙකුටයි බුදුහාමුදුරුවෝ මේ මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ සතර ඇතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ. ඒ නිසා මේ ධම්මස පහදා නොගෙන අර ආනපාන සති සමාධිය පිහිටන්න හෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීම හෝ කරගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම පිටරටවල් වල ඉන්න මේ ධර්මය අහන බොහෝ පින්වතුන්ට සුතමයේ ඥානය ලැබුණත් පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබෙනවා අඩුයි. පරතෝගෝෂික ප්‍රත්‍යයේ කොටස් දෙකක් තියෙනවා. එකක් අභිමුඛව මේ උතුම් ධර්මය සෝතාව කමෙන්ගේ කණෙන් අහන එක. එනිසා බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුලම මේ ඉන්ටර්නෙට් හෝ ඔය රූපවාහිනී රේඩියෝ ටෙලිෆෝන් හෝ පාවිච්චි කළේ නැහැ. බුදුහාමුදුරුවෝ ගමෙන් ගමට වැඩම කරලා මේ පරතෝගෝෂික ප්‍රත්‍ය ලබා දුන්නා. බුදුහඬ, බුදු බල, බුදු ගුණ, බුද්ධ ශක්තිය ඒ පරතෝගෝෂික ප්‍රත්‍යයට ලැබුණා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ඒ බුදුහඬ, බුදු බව, බුදු බල නැති වුණාට බුද්ධ ධර්මයේ තියෙනවා. ඒ බුද්ධ ධර්මය ඇහුවාම සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. අර බුද්ධ ශක්තියට අනුගත වුණාම අර තත්තාරෝඨානානි දැක පහදා හිත පහදා වැඳ බුදාගත්තට පස්සේ අර පරතෝගෝෂික ප්‍රත්‍ය පූර්ණ වෙනවා. දසනියානං සංවේජනියානං කියන තත්වයට පත් වෙනවා. ඉතින් ඒ අනුව අර ඉතිරි ආනපාන සති සමාධි පිහිටලා හතර සතිපට්ඨානේ පූර්ණ කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගිහියෙකුට ගිහි ගෙදර ඉඳලාම ඕන පිටරටක ඉඳන් වුණත් කරගන්නට පුළුවන්කම තියෙනවා. තමන්ටත් මේ මධ්‍ය මණ්ඩලයට, මේ මධ්‍යමේසු ජනපදයට අද එන්න පුළුවන්. අපරාපරන්තයි අද. ඒ නිසා ඒ රටේ ඉඳන් මෙහාට ඇවිහැකි ඕනම වෙලාවක ලංකාවේ පුද්ගලයන්ට හෝ නොවන කෙනෙකුට වුණත් ඇවිල්ලා ඒ චත්තාරෝඨානානි දැකබලා වැඳ බුදාගෙන පරතෝගෝෂපත්ත ලබා ගන්නටත් අද සියලු පහසුකම් අවශ්‍යතාවයන් තියෙනවා. ඒ නිසා තමන්ගේ අවංක උත්සාහය විතරයි අවශ්‍ය වෙන්නේ. ඒක දැන් ප්‍රායෝගික ක්‍රමය බුදුහාමුදුරුව පැහැදිලිව කියලා දීලා තියෙනවා. මේක පබ්බ 21ක් තියෙනවා. කාය කායනුපස්සනාවට විතරක් පියවර 14ක් තියෙනවා. මේ පියවර 14ම දැන් මේ වගේ මෙතන වගේ තැනකදී දවසකදී පැයකදී කියන්න අමාරුයි. ඒක නිසා අපි සතියක භාවනා වැඩසටහනක් හැම මාසෙම තියෙනවා. මේ ජූලි මාසේ දෙවෙනිදා ඉඳන් 9 වෙනිදා වෙනකන් ඒ භාවනා වැඩසටහන මේ ලබන මාසේ තියෙනවා. මේ මාසෙත් තිබුණා, අගෝස්තු මාසෙත් තියෙනවා. මේ ඉදිරියට එන හැම මාසෙකම මුල් සතිය තුල සෙනසුරාදා පටන් අරගෙන ලබන සෙනසුරාදා දක්වා මේ භාවනා වැඩසටහන තියෙනවා. ඕන කෙනෙකුට ඒ භාවනා වැඩසටහනට ඇතුළත් වෙලා තමන්ගේ නම දීලා අපි සියලු පහසුකම් සලසනවා. ඒ භාවනා වැඩසටහනට ආවම සියලු දේ කළ යුතු, නොකළ යුතු, කරණීය, අකරණීය, සේවිතබ්බා, අසේවිතබ්බා, මේ මූල පරියාය, ධම්ම පරියාය, ආසව සංවර පරියාය, නිබ්බේධික පරියාය, අනුධම්ම පරියාය, සියලු පරියාප්ති ධර්මයන් පිළිබඳවත් දැනුමක් අහගෙන ලබාගෙන ධම්මචක්කුන් උදපාදි වෙලා ඒ දසනේන සම්පන්න වෙලා මේ මග වඩන්නට සම්පූර්ණම තමන්ට හැකියාවක් ශක්තියක් ලැබෙන තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක අපිට ඒ භාවනා වැඩසටහන ආරම්භ කළේම මේ සඳහා දැනට මං හිතන්නේ 5000ක් විතර පිරිසක් මේ භාවනා වැඩසටහනට සහභාගී වෙලා ඉන්නවා ගිහි පැවිදි දෙපිරිසේම. විශේෂයෙන්ම අපි ස්වාමීන් වහන්සේලාටත් සිල්මෑණියන්ටත් මේ අවස්ථාව ලබා දෙන්නත් කල්පනා කරලා තියෙනවා. ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් මේ සිල් මෑණි කෙනෙකුටත් නම් දාන්න ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. හැම මාසිකම පළවෙනි සෙනසුරාදා මේ මීරිගම මේ භාවනා මධ්‍යස්ථානයේදී ඒ භාවනා වැඩසටහන පටන් ගන්නවා. ඕනෑම කෙනෙකුට විවෘතයි එන්න පුළුවන් සිල්මෑණියන්ටත් ස්වාමීන් වහන්සේලාටත්. ඒ වගේම ගිහියන්ට නම් ඇතුළත් කරලා ඒක මොකෝ ගිහියෝ අපිට 100ක් විතරයි මාසෙකට ගන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේලා කියනමක් ආවත් අපි කිසි ප්‍රශ්නයක් නැතුව බාර ගන්නවා, සිල් මෑණියොත් බාර ගන්න. ඔව්, ඒක කරණීය අකරණීය දැනගත්තාම හරි. ඉස්සෙල්ලා ඒක තමයි ධම්මස පාදාගත යුතු. ධම්මචක්කෙන් උදපාදි කියන්නේ ඒකයි. කරණීය කළ යුතු දේ සහ අකරණීය නොකළ යුතු දේ. ආන ආශ්‍රය කළ යුතු දේ සහ පාන බැහැර කළ යුතු දේ. දොරවල් හයක් තියෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. මුඛ හයක් තියෙනවා. මොනවද මුඛ හය? ඇතුළට ගන්න ඇහැ, කන, නාසය, දිව, කය, මන හයක් තියෙනවා. හයෙම ප්‍රියමනාප උදේට ඇලිලා කුණු කෙලස් කිලුටු ගති ඇතුළට ගන්නවා. අප්‍රියාමිහිරි අමනාප දේවල් වලට ගැටිලා කුණු කෙලස් කිලුටු ගති ගන්නවා. ඒ වගේම වැරදිසේ මැනලා හංසන්දනය කළා මේ හයෙම ඇහෙන් දැක්ක දේ, කනෙන් අහපු දේ, නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ගත්ත දේ වැරදිසේ මැනලත් වැරදි තීරණයක් අරගෙන කුණු කිලුටු කෙලස් දේ ගන්නවා. ඒක නිසා මේ කුණු කිලුටු දේ කෙලස් දේ ගන්න දොරවල් හයක් තියෙනවා. දොරවල් හයම අපි ආරක්ෂා කරගන්න. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරු. ඒ නිසා දොරවල් වහන්න ඕන වැරදි දේ ඇතුළට ගන්නකොට, දොරවල් අරින්න ඕන වැරදි දේ එළියට දාන්න. හරි දේ එළිය ඇතුළට ගන්න දොරවල් අරින්න ඕන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වගේ දේවල් හරි දේවල්. ඒවා ගන්න, ඒවා ඇතුළට ගන්න දොරවල් අරින්න ඕන. ඒ වගේම වැරදි දේ එළියට දාන්න දොරවල් අරින්න ඕන. ඒකයි ඉන්ද්‍රියේසු ගුත්තද්වාරු. එනං ආනපාන සති සමාධිය වඩන්න බෑ. ධම්මැස පාදාගත්තේ නැහැ. මේ ධම්මැස පෑදෙනවා කියන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කිරීම තමයි. සොචිත්තේ පූර්ණ වශයෙන් පාලනය කරගෙන, දපණය කරගෙන, සංවරය කරගෙන, ශික්ෂණය කරගන්න කටයුතු කිරීම කරලා භව උදුරා දමන්නට උපකාර වන මඟ පහදා ගැනීම.
අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මම කැනඩාවේ කතා කරන්නේ. මේ ප්‍රශ්නය මේ විමානවත්තු ප්‍රේතවත්තු ධර්මදේශනා මේ ධර්ම මාර්ගයේ වඩන කෙනෙකුට උපවාරි වෙන්නේ කෙසේද කියලා පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි.
ඔව්, දැන් විමානවත්තු ප්‍රේතවත්තු දේශනා කළා. හැබැයි විමානවත්තු පේතවත්තු කියන එක බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ එන කුද්දක නිකායේ තියෙන්නේ. දැන් මිනිස්සු විමානවත්තු පේතවත්තු පිළිබඳව දැනගත්තාම මේ අපාය යන්නට හේතු වූ වැරදි දේවල් තියෙනවා. ඒ වගේම සුගතියට යහපත් තැන්වලට, හොඳ තැන්වලට යන්නට හේතු වූ කරුණු කාරණා කියන දෙක දෙපැත්ත තියෙනවා. එනිසා මේකෙ තියෙන මේ ද්වතාවයක්මයි අපි අපායෙන් බේරෙන්නත් දෙව්ලොව යන්නත් කටයුතු කිරීමට උපකාර වෙනවා විමානවත්තු ප්‍රේතවත්තු. එනිසා මේ සුගතියකට, මනුස්ස ලෝකෙකට එන්න ඕන මේ දහම් මත පාදගන්න මේ මනස පාදගන්න. ඉතින් ඒක නිසා මේ යම් කිසි කෙනෙක් මේ විමානවත්තු පේතවත්තු වල තියෙන මේ කරුණු කාරණා තේරුම් ගත්තාම මේ අපාය යන කරුණු වලින් මිදී නිදහස් වෙනවා. ඒවා අකරණීය ධර්ම හැටියට, පාප කර්ම හැටියට, ඒවා වැරදි දේවල් හැටියට ඒවා නොකරනවා. ඒ වගේම මේ යහපත් හොඳ දේ කරන්නට පුරුදු වෙනවා. මේ යහපත් හොඳ දේ කරනකොට දහම් මත පෑදෙනවා. එතකොට අර දිව්‍ය ලෝක යන එක, බ්‍රහ්ම ලෝක යන එක අත්තර දාලා මේ විමුක්තිමාන විමුක්ති ඥාන දර්ශනය ලබන්නට උපකාර වෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන්දී යම් ආකාරයක නොදන්නා මිනිස්සු මේ නොදන්නා කමෙන්ම අපාය යන්නට කටයුතු කරනවා. ඒ අපායෙන් බේරගත්තට පස්සේ මේ සුගතියට වැටුණාම ඒ සුගතියේදී මේ දහම් මැස පෑදෙනකොට මේ නිවන් මඟ විවුර්ත කරගන්න පුළුවන්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒකයි විමානවත්තු පේතවත්තු දේශනා කර වදාළ. අද වුණත් මිනිසුන්ව මේ අපාය යන එක, අපාය තියෙන භයානකකම, අපාය තියෙන දුක, අපාය තියෙන වේදනාව, අපාය තියෙන අර නොඉඳිනා දුක් විඳින බව තේරුම් ගත්තට පස්සේ අර වැරදි වැඩ කරන්නේ නැහැ මිනිස්සු. වැරදි වැඩෙන් බේරගන්න මේ කියන මේ මේ පේතවත්තු විමානවත්තු දේශනා කළා. ඒක දැන් මේ අපි නිත්‍යයි සුඛයි හොඳයි කියලා අපි දැන් මේ ආදරයෙන් බදාගන්නේ, අල්ලගන්න, අයිති කරගන්නේ, ඇලෙන්නේ මොකද? ඔය තත්ත්වයට පත් වූ කයක් මේ, ශරීර කූඩුවක් මේ. ඔය ශරීර කූඩුව දැන් අපි සත්වයක් පුද්ගලයෙක් ඝන සංඥාවක් හැටියට දකින්නේ. ඒ ඝන සංඥාව තමයි අපි නිත්‍යසේ සුඛසේ අත්ථසේ අල්ලගන්නේ. ඒ ඝන සංඥාව අපෙන් දුරු වුණාම අපි ඒකේ අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව තේරුම් ගත්තාම අපි ඒකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. අර අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ ගාථාව තියෙන ඕකමයි. මොකද්ද අර මරණිගල් වලදී ওই කතාව, ඔය කියපු නවසීවතික පබ්බේම කෙටි කළා තමයි අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ ගාථාවේ තියෙන්නේ. තේරුණාද? මේ නිච්චසේ අපි අල්ලගන්නේ, සුඛසේ අපි අල්ලගන්නේ, අත්ථසේ අල්ලගන්නේ මොකද්ද? මේ වගේ සෝනට ගෙනින් දාලා මේ වගේ අර අවස්ථා නමයකදී මේ පොළොවට පස් වෙන අර උපසංහරති. ඒ ණයට ගත්ත දැන් ණයට ගත්ත දෙයක් මේ ණයට ගත්ත දේ තැන් වලට ආපහුම ඒ තැන් වලටම යනවා. ඒකයි උපසංහරති. ආපෝ කොටස ආපෝ වලට එකව වෙනවා, පඨවි කොටස පඨවි වලට, තේජෝ කොටස තේජෝ කොටස, වාය කොටස වාය කොටසට. මේ අපි මම මගේ කියලා මේ ශරීරය කොච්චර අල්ලගෙන හිටියත් මට කැමතිසේ ඍෂිතේ මනාපසේ නවත්තන්න පවත්තන්න බෑ. අපි ඔය හොඳට හොදලා පිරිසිදු කළා මේ ඔක්කොම බාහිර වශයෙන් තියාගෙන හිටියට අධ්‍යාත්මයේ කිලුටුණම්, ඇතුළාන්තයේ කිලුටුණම් අපේ හිතේ අර රාගයක්, ද්වේෂයක්, මෝහයක් කියන මුල් බැහැගත්ත කෙලෙස් මුල් තුන තියෙනවා. ඒ කෙලෙස් මුල් තුන තියෙන්නෙම අලුතෙන් උපදින්නෙම ඔය නිච්චසේ සුඛසේ අත්ථසේ මේ කය, මේ ශරීර කූඩුව, මේ පංචස්කන්ධය අපි උපාදානය කරගන්න නිසායි. ඒ නිසා ඒ උපාදානයෙන් අපිට මිදී නිදහස් වෙන්න පුළුවන්. මේක ඇත්ත ඇත්ත හැටියට යථාවාදී තථාකාරී තථාවාදී කථාකාරී ලෙස මේ බම්බයක් පමණ වූ ශරීර කූඩුව දකින්න පුළුවන් නම් ඒක ඒ සඳහා අර පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය සහ නවසීවතික මනසිකාරය කියන මේ පබ්බ කාය කායනුපස්සනාවේ මේ පබ්බ 9.2.11ක් තියෙනවා. 11ම මේකට මේ ඝන සංඥාව, දුව සංඥාව දුරු වෙලා නිච්ච සුඛාත්ත අයින් වෙලා අනිච්ච දුක්ඛානත්ත වෙනෙහි කරන්න උපකාර වන ආකාරයටයි බුදුහාමුදුරුව දේශනා කර වදාළේ. මේ සියලු පෘථග්ජන පුද්ගලියෝ මේ අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ත වූ තේරුම් ගත්තේ නැතුව නිච්චයි සුඛයි අත්තයි කියලා මේ භවයක් පමණ වූ ශරීර කූඩුවම අල්ලගෙන මම කියලා, මගේ කියලා, මගේ දුව කියලා, පුතා කියලා, මගේ භාර්යාව කියලා, ස්වාමි පුරුෂයා කියලා, විරුද්ධකාරය, තරහකාරය, වෛරකාරය කියලා ඔක්කොම මේ අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ත වූ දේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා ගැනීමේ වැරද්දයි. ඝන සංඥාවක්, දුව සංඥාවක් කියලා වැරදිසේ දැකීමයි මැනීමයි මේකට හේතුව. ඒකෙන් මිදුවා නිදහස් කරන්නයි ඔය නවසීවතික පබ්බය, ධාතු මනසිකාර පබ්බය පටිකුල මනසිකාර පබ්බය බුදුහාමුදුරු දේශනා කළ. නෑ ඒක ශරීරේ නෙමෙයි ක්‍රියාව. දැන් මෙතන මේ ක්‍රියාවනේ වැරද. අපි අර ඝන සංඥාවක් තියෙන නිසානේ ක්‍රියාවක් වෙන්නේ. මේ කාය අපි ශරීරන් නෙමෙයි. කය නෙමෙයි. මේ කය කියන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතර විතරයි. මේ කණුවත් ආපෝ තේජෝ ආයෝ පඨවි මේ ඕනම කෙනෙක්ගේ හැබැයි මේ පුද්ගලෙගේ වේගයක් උපදින විඥාන ශක්තියක් උපදින ක්‍රියාකාරකම් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් තමයි කාය. මේක වෙන් කළා තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගන්නකම් ධම්මස පැහැදෙන්නේ නැහැ. මේ කය කාය දෙක. කය කියන එක සිංහල වචනයක්, කාය කියන එක මාගදී වචනයක්. හැබැයි කය කියන වචනේ නෙමෙයි කාය කියන්නේ. කාය කියන්නේ වෙන වචනයක්, වෙන අර්ථයක්, වෙන ධර්මයක්. මේක තේරුම් ගන්න යුතුයි. වෙනස් කළා විග්‍රහ කළාම තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න තමයි චචක්ක සූත්‍රයේ කාය 36 සබ්බ කාය පටිසංවේදී තියෙන. පැවැත්මට මූලික හේතුව කාය. පැවැත්ම පවත්වාගෙන යාමට මූලික හේතුව කාය. සමුදය අලුතෙන් උපදින්නට හේතුව කාය. සංකාර කරන්නට හේතුව කාය. සම්බන්ධ වෙන්නට හේතුව, සංසාරයට බැඳෙන්නට හේතුව කාය. කය නෙමෙයි කාය. මේක දෙකක්. මේක අර්ථ ධර්ම නිරුක්ති හැටියට කාය තේරුම් ගන්න ඕන. කාය විග්‍රහ කරලා තියෙනවා 36 හැටියට. චක්කු කාය 6යි, සෝත කාය 6යි, ගාන කාය 6යි, ජීව කාය 6යි, කාය කාය 6යි, ධම්ම කාය 6යි. කායංච පටිච්ච පොට්ටබ්බ කියන එකේ තේරුම එතනත් මේ ශරීර කූඩුව අපි කය පිනවන්නට යම් පොට්ටබ්බයක්. යම් ආකාරයක පහසක් සුවයක් ලබන්නට කරන දේ කායම්ට පච්ච පොට්ටබ්. එතනත් කාය. මේ ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි නෙමෙයි මෙතන. ඊට වඩා වෙනස්. ඔය ශක්ති ප්‍රභවයක් අපිම නිර්මාණය කරගන්නවා, ප්‍රභවය කරගන්නවා, අලුතෙන් උපදවා ගන්න. ඒකයි කාය කියන්නේ. දැන් ඇත්ත වශයෙන්ම මේ කණුවේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුල තියෙන්නේ අර ධාතු මනසිකාරයේක ආපෝ තේජෝ වායෝ පඨවි. හැබැයි මෙතන අපි මේ එහාට යන්නේ මෙහාට යන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. මේක ඔක්කොම කරන්නේ මොකද? අර වේගයක්, වේදනාවක්, වේමත්තතාවයක් අපේ හිතෙන් අපි අලුතෙන් මෙතෙක් නූපන් වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් අපි උපද්දවා ගන්නවා නේද? අන්න ඒකයි මේ කාය. මේක හරියට වෙන් කළා තේරුම් ගත යුතුයි. තේරුම් ගන්නා තාක්කල් අපිට මේ ඝන සංඥාව, දුව සංඥාව, මේ නිච්ච බව, සුඛ බව, අර්ථ බව මයිතියේ. ඒකේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නෙම නැහැ. ඔය ඝන සංඥාව, දුව සංඥාව, ඔය නිච්ච බව, සුඛ බව, අර්ථ බව තියෙන තාක්කල්. ඒ උපදීමේදී මේ විඥානය තියෙනවා. උපදීමේදීම ඒ සංසාර ගමනේ අතීත පුරුදු ආයසරයක් එනවා. ඒ උපදීම ඒකනේ වැඩි. අර රාග බව, ද්වේෂ බව, මෝහ බව උපදීමේ පටන්ම තියෙනවා. අර අඬන්නේ මොකද? අර දරුවා අඬන්නේ මොකද? අර කාය වේගයක් අලුතෙන් මේ ලෝකයට ප්‍රකාශ කරන අම්මට ඇහෙන්න. එතකොට අම්මට කිරිය දෙනවා, සංනිවේදනය කරනවා. ඒකමයි අතීත කර්ම. අතීත පුරුද්දක් තියෙනවා, සංසාර පුරුද්දක් තියෙනවා. සංකල්පනා කිව්වොත් මේවා අතීත පණාවෙන් පීරලා මතු කරලා ගන්න පුළුවන් එකක් තමයි සංඛ්‍යන්නේ. රාගයේ, ద్వේෂයේ, මෝහයේ අතීතයේ අපි තැන්පත් කරපු ගත්ත දේවල් පණාවෙන් පීරලා මතු කරලා ගන්න පුළුවන් එකයි සංකල්පනා. දෙකක් සංකල්පනා තමයි තියෙන්නේ. කල්පනා කියන එක ධර්මතාවයට එනවා. දැන් මේ ධර්මයේ දේශනා කරන්න බෑ කල්පනානුකූල. හැබැයි සංකල්පනා එකක්. අර අපි ප්‍රිය දෙයට ඇලෙන්නේ සංකල්පනා නිසා. අප්‍රිය දෙයට ගැටෙන්නේ සංකල්පනා නිසා. අනු කියන එක අලුතෙන් අලුත් අර පරණ පාලම නිසා අලුතෙන් අනාගතයක් සකස් වෙනවා. ඒකයි අනු. අතීතයයි අනාගතයයි එකට සම්බන්ධ කරන පාලම අනුසය. මොකද්ද? ඔව්. නෑ නෑ. දිට්ටි සුත මුත විඤ්ඤත කියන එක බුදුහාමුදුරන්ටත් තියෙනවා. දිට්ටි සුත මුත විඤ්ඤත ඇහැක් තියෙන කන තියෙන නාසය දිවකය මන තියෙන හැම කෙනෙකුටම දිට්ටි සුත මුත විඤ්ඤත තියෙනවා. හැබැයි දිත්තේ දිත්තවාදිතා වෙනවා. දිත්තේ අදිත්තවාදිතා වෙනවා. අදිත්තේ දිත්තවාදිතා වෙනවා. අදිත්තේ අදිත්තවාදිතා වෙනවා. කවුද පෘථග්ජන පුද්ගලයෝ? හැබැයි මේ ධම්මස පැහැදුණු ආර්ය ශ්‍රාවකයා දිත්තේව දිත්ත මත්තම් භවිස්සති. එතකොට පහක් තියෙනවා. පෘථග්ජන පුද්ගලයා දිත්තේ දිත්තවාදිතා, දිත්තේ අදිත්තවාදිතා, අදිත්තේ දිත්තවාදිතා, අදිත්තේ අදිත්තවාදිතා. ඒ හතර පැත්තට වැරදියට යනවා. නමුත් ආර්ය ශ්‍රාවකයා දිත්තේව දිත්ත මත්තම් භවිස්සති, සුතේව සුත මත්තම් භවිස්සති, මුතේව මුත මත්තම් භවිස්සති, විඤ්ඤතේ විඤ්ඤාත මත්තම් භවි. ඇහැ තියෙනවා. ඇහෙන් බලනවා. ලස්සන බව දන්නවා. ප්‍රියමනාප බව දන්නවා. හැබැයි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. අලුතෙන් ශක්තිය බිහි කරන්නේ නැහැ. භවිස්සති. ඒකයි හේතුව. මේක තේරුම් ගත යුතුයි. අර කාය කාය අනුපස්සනා අනුපස්සනා කරනකොට භවිස්සති වෙනවා. වේදනාසු වේදනා අනුපස්සනා කරනකොට භවිස්සති වෙනවා. මේ එවගම චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාවකට භවිස්සති කියන එක විභේම සිද්ධ වෙනවා. ඒ දෙක පැත්තම තේරුම් ගන්න ඕනේ. දැන් මේ ඇහැ කන කරලා හැම නිවන් දකින්න බෑ. කන බීරි කරලා නිවන් දකින්න පුළුවන්, ඕන කෙනෙකුට පුළුවන්. ඇහැ තියෙන්න ඕනේ නිවන් දකින්න. කන තියෙන්න ඕනේ, නාසය දිවකය තියෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් තුලත් ඇයි ආනපාන සති සමාධියේ පිහිටියේ? ඇහැ කන්නාසය දිවකය මන පාවිච්චි කළ නිසා. මේක තේරුම් ගත යුතුයි. තියෙනවා. තමන්ගේ කය, තමන්ගේ ක්‍රියාව, තමන්ගේ කය. තේරුණාද? තමන් දැන් තමන් යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව තමන්ට විතරක් නෙමෙයි බලපාන්නේ. ගෙදර අයට බලපාන්නේ නැද්ද? ගහකොළවලට බලපාන්නේ නැද්ද? ආපෝ තේජෝ වායෝ වලට බලපාන්නේ නැද්ද? වේගයක් වේදනාවක් ආවොත් මොකද වෙන්නේ? ගහකොළවලටත් බලපානවා. එහෙම ගහකොළවලට හොඳ පිරිසිදු යහපත් දෙයක් බලපානවා නම් ඒක තමන්ටත් හොඳයි, අනුන්ටත් හොඳයි. නරක නම් තමන්ටත් නරකයි, අනුන්ටත් නරකයි. ඉතින් මේ මිනිස්සු ඔය ප්‍රිය දෙයට ඇලීමෙන්, අප්‍රිය දෙයට ගැටීමෙන්, ප්‍රියා ප්‍රියාතර මැනීමෙන් කරන්නේම තමන්ටත් අයහපත්, අනුන්ටත් අයහපත්, තමන්ටත් පටිසන්දෙන, අනුන්ටත් පටිසන්දෙන දේවල්මනේ. යහපත් දෙයක් කරන හුඟම්ම මිනිස්සු අඩුයි. ඒ ධර්මයේ නොදන්නා මිනිස්සු. ධර්මයේ නොදන්නා කෙනෙකුට තමන්ටත් යහපත් අනුන්ටත් යහපත් දෙයක් කරන්න හුඟක්ම අමාරුයි, දන්නේ නැහැ. ඒක තමයි අඥානකම. ඔව්. තමන්ම දකින්න ඕන. තමන්ව තමන් දැන් ඔන්න ඇහෙන් රූපයක් දැක්කා. හරිද? දැන් මේක පටිච්ච වෙන හැටි, නිච්ච වෙන හැටි මම පොඩ්ඩක් උදාහරණයකින් කියන්නම්. දැන් තමන්ගේ ඇහෙන් රූපයක්, ලස්සන රූපයක්, අපි හිතමුකෝ ලස්සන ඇඳුමක් හරි මලක් හරි කවුරු හරි රූපයක හෝ පුද්ගලයෙක් සත්වයක් අපි ලස්සනයි, ප්‍රියයි, මනාපයි, මිහිරියි කියලා දැක්කා. දැක්ක ගමන්ම අපි කරන්නේ අර කැමරාවේ ට්‍රික් කියලා ෆොටෝ එකක් ගන්නවනේ. ෆොටෝ එක අරගෙන කොහෙද තැන්පත් කරන්නේ? චිත්ත සන්තාන. අර තැන්පත් කරගත්ත දේ අපි දැක්ක මොහොතේ තියෙන ප්‍රියමනාප බව නිච්චයි. තේරුණාද? එතකොට තමන් අර තැන්පත් කරගත්ත දේ වෙනස් වෙන්නේ නැහැ. ආයි අර රූපේ එළියට ගන්නවා බලනවා. දවස ගානේ බලනවා ආය ඇතුළට ගන්නවා. ඒක නිච්චයි. හැබැයි අර අපි දැක්ක මල හෝ රූපේ හෝ ඇඳුම හෝ නිච්ච නැහැ. අර මල පරවෙලක් ගිහිල්ලා. හැබැයි අපේ ඇතුළේ තියෙන මල නිච්චයි. දැන් ඔන්න අපි තේරුම් ගන්න ඕන මේ අර බාහිර මල පරවෙලා යන වගේ අපේ මේ මලත් අපි ඔයක අල්ලගෙන බදාගෙන උපාදානය කරගෙන අයිති කරගෙන අර නිච්චදේ මේ තැන්පත් කරගන්නවද මේක පරවෙලා යනවා මේක විනාශයටපත් වෙනවා කියලා තේරුම් ගත්තන? තේරුම් ගත්තේ නැහැ. ඇයි අපි අර අර ප්‍රිය වූ ඒ අවස්ථාවක යම් අවස්ථාවක අපි හොඳයි ප්‍රියයි ලස්සනයි කියපු දේ ටික් ගාලා ෆොටෝ එකක් අරගෙන ඇයි ගත්තේ? ඒක අපි උපාදානය කරගෙන ඒකේ ආස්වාදය නැවත නැවත විඳින්න. හැබැයි අපි ඒ විඳින හැම අවස්ථාවකම අර ඇත්ත දේ වෙනස් වෙනවා. මේක අපි දකින්න ඕන. කාතුලින්ද දකින්න ඕන? අපි තුලින්. කොහෙද ගොඩ ගහගෙන තියෙන්නේ ඔය නිච්ච වූ සුඛ වූ අත්ත වූ දේ? අසීමානේ හැටියට තමාගේ තුල. කොහෙද? ඔය බඹයක් වමන වූ ශරීර කූඩුව තුල තියෙන මනෝ විඥානය කියලා එකක්. මනෝමය කාය. මේකේ තමයි මේ තියෙන්නේ. මේ ගොඩ ගහගත්ත දේවල් තමයි අපි ඔය ආස්වාදය කරන්නේ. ඒව තමයි අපිට බර. ඒව තමයි අපිට බය. ඒක තමයි අපි අත්තරින්න. ඒක මේ සබ්බේ මේ පියේ මනාපේ නානා භාව කියලා මේකේ අනිච්ච බව තේරුම් ගත්තනම් දුක්ක බව තේරුම් ගත්තනම් අනත්ත බව තේරුම් ගත්තනම් මේකට නිබ්බිදා වෙනවා. අපි ඒකට බැඳින්නේ. අපි ඒක අල්ලගන්න. උපාදානය කරගන්න. අපි ඒක ගොඩ ගහගෙන එකතු කරගන්න තියෙනවා. ඒවලම ඒක අහිං කරනවා. නිබ්බින්දති. නිබ්බින්දං විරජ්‍යති. විරජ්‍යං විමුච්ඡති. ඒක විමුක්ති. වෙන් කළා මිදී නිදහස් වෙනවා. දැන් මිදී නිදහස් වෙන්නේ මොකද? මේක තියාගන්න ඉන්න එක වටිනවා. ප්‍රියයි සාරයි මනාපයි මිහිරි අපේ හිත මේවන් පිරිලා ආමිසයෙන් පිරිලා. මේක තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්නා තාක්කල් දහං ඇස පැහැදෙන්නේ නැහැ. අනිච්ච දුක්ඛ අනත්ත අද ඕක කරන්න බෑ. ඇයි? අද අනිච්ච දුක්ඛ අනත්ත නෙමෙයි කියන්නේ. අද මොකද්ද කියන්නේ? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කන පිට ගැහුවා. සිංහලට පරිවර්තනය කරනකොට බුද්ධ දේශනාව බුදුහාමුදුරන්ගේ ධර්මය භාෂිතය අභාෂිතය කළා, ආචික්කන අනාචික්කනා කළා, ධර්මය අධර්මය කළා. මේ අධර්මය කළා කිරීම තමයි අනිච්ච දුක්ඛ අනත්ත, අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වැරදි භාෂාවේ වචන තුනකට සිංහලට පරිවර්තනය කළා කියලා කියනවා. ඒක වැරදි. එහෙම එක එක මිනිසුන්ට එක එක විදිහට මේ බුද්ධ දේශනාව බුද්ධ භාෂිතය ඕන ඕන විදිහට තම තමන්ට කැමති විදිහට පාවිච්චි කරන්න පරිවර්තනය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම දෙයක් නෙමෙයි. ඒක තේරුම් ගත යුතුයි. එහෙම කළොත් වෙන්නේ ධර්මය අධර්මය වීම, ආචින්න දේශනාව අනාචින්න වීම. ඔව්, ඔක්කොම ව්‍යාකූල කළා. දැන් අද මේ ලංකාවේ අද මේ පොසොන් 15ක දවසනේ මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඔය හැම පන්සලකම හැම රේඩියෝ එකකම ගුවන් විදුලියකම මොකද කරන්නේ? ධර්මය අධර්මය කරනවා. මේ පිරිසිදු නිවන් දකින මඟ විනාශ කරලා වහලා ගල් දාලා වහලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වැරදි වචන තුනකින් වහනවා. ඒ වගේම මජ්ජි මා පටිපදා කියන උතුම් ධර්මය මැද මාවත මැදුම් පිළිවෙත කියලා වහලා විකෘති කරලා විනාශ කරලා දැන් මැද හොය හොයා යනවා. මැද කකා ඉන්නවා. මැද කකා ඉන්න තමයි බෞද්ධයන්ට ඔක්කොටම බුද්ධාගම කාර්යයන්ට කියලා දීලා හදලා දීලා තියෙන්නේ. ඒ නිසා අද මැද හොය හැන මැදි මිදි නිදහස් වෙන්න බෑ. මේ මැද නෙමෙයි මෙතන තියෙන්නේ මද. මද මදයි මේ හැම මිනිහෙම මද. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන මජ්ජි කියන්නේ මද. මැද නෙමෙයි. මජ්ජේ කිව්වොත් මැද. මජ්ජි කිව්වොත් මද. මද කියන්නේ මත්වි. යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තං ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති අනත්ත ලක්ෂණ සූත්‍රේ පැහැදිලිව ඔය වචන ටික ඔය විදිහටම තියෙනවා. මොකද්ද? දැන් උපාදානය කරගත්තදේ තමන්ගේ හිතේ උපාදානය කරගන්න තාකල් බරක් බයක් බැම්මක් හැබැයි බලයක් කියලමයි හිතන්. උපාදානය කරගත්තදේ බයක් බව බරක් බව තේරුම් ගත්ත ගම මේක අත්තරිනවා. මේකට නිබ්බිදා වෙනවා. මේකට බැඳින්නේ මේක අත්තරිනවා. අත්තරලා මිදී නිදහස් වෙනවා. නිබ්බිදා නිබ්බින්දං විරජ්‍යති. ඒකමයි ඕන. ඕක තියාගෙන ඉන්න තාකල් තමයි බර බය වැම්ම සියලු දේ. හැබැයි සියලු පෘථග්ජන පුද්ගලයෝ ඔය උපාදානය කරගත්ත දේ තමයි බලය කියලා හොඳයි කියලා සාරයි කියලා වටිනවා කියලා පියයි කියලා මනාපයි කියලා මේ තියෙන්නේ. ඒකනේ නැති වුණොත් එහෙම දුක. දැන් අපි හිතමුකෝ කවුරු හරි මොන හරි රත්තරම් බඩුවක් තියාගත්තා. මේ රත්තරම් බඩුව තමන් සන්තකයේ තියෙනකම් බයක් නැද්ද? බරක් නැද්ද? මේක ආරක්ෂා කරන්න ඕන නැද්ද? ඕක බැරිලාවත් දැන් නැත්නම් අතහැරියානම් හිතෙන් අතහැරියානම් හිතෙන් අතහැරියානම් බයකුත් නැහැ බරකුත් නැහැ බැම්මකුත් නැහැ ප්‍රශ්නකුත් නැහැ. ඒ වුණාට පෘථග්ජන පුද්ගලයා ඔය රත්තරම් බඩුව අතහරියද? අර පෘථග්ජන තත්වය තියෙනකම් හිතේ අරක වටිනවා සාර. ඒකමයි හේතුව. අතීතයේ සම්පූර්ණයෙන් අත්තරින්න ඕන, නූපන් අනාගතය සම්පූර්ණයෙන් අත්තරින්න ඕන, වර්තමාන මොහොතට හිත පාත්ත ගන්න. ඒකනේ පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. ඒකයි නිවන, වෙන මොකක්වත් නෙමෙයි. පච්චුප්පට්ඨිතා හෝති කියන්නේ පච්චුප්පන්න කියන්නේ වර්තමාන මොහොතට හිත පාත්තල ඥානමත්තාය පටිසතිමත්තාය. හේතුඵල ධර්මයට බහගලපා බලා ඥානං උදපාදි පඤ්ඤා උදපාදි කියලා අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියන එක තේරුම් ගන්න. එච්චර තමයි ධර්මය. ඒක තමයි ධම්මස පැහැදිලි. වැරදි වැඩ කරොත් ව්‍යාපාරය පවත්වාගෙන ගියත් ණය වෙනවද නැද්ද? හොඳ වැඩ නිවැරදි වැඩ කළොත් ව්‍යාපාරය පවත්වාගෙන ගියොත් හොඳද නැද්ද? තමන්ටත් හොඳද අනුන්ටත් හොඳද? ඒක එහෙම කරගෙන යන්න වැරදි වැඩ නොකර ව්‍යාපාරය පවත්වාගන්න පුළුවන්. තේරුණාද? මේ අයුතු ලාභ නොගෙන හොර බොරු වැරදි වංචා නොකළ තමන් අනුන්ගේ හිත නොඩිඩව තමන්ගත් පාඩුවක් නොවන විදිහට තමන් කටයුතු කරනවා නම් ඒ කාහන පාන සති සමාධිය පිහිටලා කටයුතු කරන එක ව්‍යාපාරිකයටත් එකයි, ගොවියටත් එකයි, වෙළෙන්දටත් එකයි, ගිහියන් ගෙහියටත් එකයි, ශ්‍රමණ බමුණන්ටත් එකයි, පිරිමියන්ටත් එකයි, ගෑනුන්ටත් එකයි. ආනපාන සති සමාධිය කාටත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරය හොඳ හොඳමයි නරක නරකමයි. හොඳ වැඩේ කරන්න ඕන, නරක වැඩේ නොකරන්න ඕන. ඒව කරණීය ධර්ම කරන්න ඕන, අකරණීය ධර්ම නොකරන්න ඕන. එතකොට තමන් පිරිසිදු වෙනවා. එන්න එන්න දවස ගානෙම හොඳ වැඩ කරණීය ධර්ම කරනකොට පිරිසිදු වෙනවා. ඒකම ඒ අතරම අකරණීය ධර්ම අත්තරිනවා. එතකොට දෙකෙම පිරිසිදු වෙනවා. ඒකයි සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ පැහැදිලිව තියලා තියෙන්නේ. ඒ නිසා හොඳ වැඩ කරන එක තමන්ටත් හොඳයි, සමාජයටත් හොඳයි, ආපෝ තේජෝ වායෝ පටි මහ භූත වලටත් හොඳයි, ගහකොළ වලටත් හොඳයි, තමන්ගේ අසල්වාසීන්ටත් හොඳයි, රටේ මිනිසුන්ටත්, ගමේ මිනිසුන්ටත්, කාටත් හොඳයි. නරක වැඩේ කරන එක තමන්ටත් නරකයි, විශ්වයටත් නරකයි, අනුන්ටත් නරකයි, ගහකොළ වලටත් නරකයි, ආපෝ තේජෝ වායෝ පටි මහ භූත හතරටත් විශේෂයෙන්ම නරකයි. ඒක නිසා හොඳ බලන්න ඕන. මිනිසුමයි හොඳ වැඩේ කරන්නේත්, මිනිසුමයි නරක වැඩේ කරන්නේත්. අර තිරිසන් සත්තුන්ට වඩා, භූතයන්ට, පෙරේතයන්ට, දෙවි දේවතාවුන්ට වඩා ඔය තිරිසන් සත්තු කෝටි ප්‍රකෝටි ගණන් ඉන්නවා. උන් එහෙම ලොකු නරක වැඩ කරන්නේ නැහැ, උන් ශාප කරන්නේ නැහැ කාටවත්. කවුද ශාප කරන්නේ? පලි ගහන්නේ, දෙද්දේවල් තියන්නේ ඔක්කොම මිනිස්සු. මනසෙන් කටයුතු කරන, අයෝනිසෝ මනසිකාර්යයෙන් කටයුතු කරන මිනිස්සුමයි මේ විශ්වය කිලුටු කරන්නේ. මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත අතර සම්පූර්ණයෙන්ම විකෘති කළ, විනාශ කළ, කිලුටු කළ ආපහු අර භ්‍රමණය වැඩි කරන්න, කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් කරන්න වෙන කවුරුවත් නෙමෙයි. නැහැ වෙනවා. දැන් පොඩි වැරදි වැඩක් හිතෙන් සිටිවිල්ලකින් කළොත් නැහැ වෙනවා. සිටිවිල්ලකින් අපි හිතමුකෝ වෙන කතාවක් වචනයක් මොකක් කළේ නැහැ. නමුත් හිතෙන් යම් ශාපයක් කළා. හිතෙන් ඔක මරන්න ඕන කියලා හිතුව, ඔක නායා කන්න ඕන, හෙන හත ගහන්න ඕන කියලා හිතෙන් හිතුව වචන කිව්වේ නැහැ. මොකද උනේ? කොහෙද ගිලුට උනේ? තමන්ගේ මුළු ආපෝ තේජෝ වායෝ පඨවි හතරම ගිලුටුණා. තමන්ගේ අපි දන්නේම නැතුව චිත්ත කිරණ ශක්තියක්, කළු කිරණ ශක්තියක්, විෂ කිරණ ශක්තියක් හැටියට විශ්වයට එකතු වුණා. කාටද ආපහු එන්නේ? ඒ මොහොතේම ditta ධම්ම වේදිනිය වශයෙන් අර කළු වෙනවා. ඊට පස්සේ සම්ප්‍රායික වශයෙන් ඒ කළු කරපු දේ තමන්ට ආපහු වෙනවා. දෙකම වැරදි. ඉතින් ඕක නොකර ඒ පුද්ගලයාටම මෛත්‍රී කළාන ඈ, ඒ පුද්ගලයාත් නොදන්නා කමින් මේ වැඩේ කළේ. ඒ පුද්ගලයාටත් අර යථාභූත ඥාන දර්ශනේ ඇත්ත ඇති හැටියට අවබෝධය. ඒ අනුව මම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරුණා කියලා ඒ පුද්ගලයාටත් ඇත්ත ඇති හැටියට හෙළි වේවා කියලා මෛත්‍රී කළාන. විශ්වයටත් පිරිසිදුයි, තමන්ටත් පිරිසිදුයි. ඇයි මේවා මිනිසු කරන්නේ නැත්තේ? අඥානකම, නොදන්නාකම සහ මානිය, විශේෂයෙන්ම මානිය. වැරදි. දැන් ඔය මිනිහට කොහොමද මම මෛත්‍රී කරන්නේ? මගේ විරුද්ධකාරයා, තරහකාරයා, වෛරකාරයා, ක්‍රෝධ කරන මිනිහ. මෙහෙමනේ. දැන් ගෙදරම තමයි සාම්පුරුෂයයි භාර්යයි සමහරට, සහෝදරයෝ දෙන්නේ, අම්මට තාත්තට. දැන් වෛර කරනවා, ක්‍රෝධ කරනවා, ඊර්ෂ්‍යා කරනවා. මං කොහොමද අම්මට තාත්තට මෛත්‍රී කරන්නේ කියලා දරුවෝ හිතනවා. මේකමයි වෙන්නේ. මොකද්ද? සු පටිපන්නෝ, ඥාය පටිපන්නෝ. මෙහෙම පටිපන්නෝ කියන එකේ තේරුම අපි සු පටිපන්නෝ කියන්නේ යහපත් ප්‍රතිපදාව පිළිවෙත අනුගමනය කරනවා නම් සු පටිපන්නෝ. ඥාය පටිපන්නෝ කියන්නේ අපි අර ඥානමත්තාය හේතුඵල ධර්මයට බහගල්පා බලා යහපත් දේ කරනවා නම් ඥාය පටිපන්නෝ. අර දැන් ඔය අර මේ සංඝ අනුපස්සනාවේදී එහෙම නැත්නම් අර සංඝයා පිළිබඳ ගුණ කියෙමෙදී තියෙනවනේ, ඒ පටිපන්නෝ සියලුම දේ යහපත්. තේරුණාද? එතෙන්දී පිරිසිත පිරිසිදු වන සියලු දේ තමයි ඒ සුපටිපන්නෝ, ඥාය පටිපන්නෝ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඔව්, ඒ පටිපන්නෝ කියන්නේ ඒ බැඳීම් ඇති කරගන්නවනේ. දුප්පටිපන්න නම් මොකද වෙන්නේ? දැන් සුපටිපන්න එකේ විරුද්ධ වචනේ මොකද්ද? දුප්පටිපන්න. දැන් අද්දසං දුද්දසං දෙපැත්ත. ඒ නිසා දුයන්න තියෙනවා නම් හැම තැනදීම අපේ හිතේ අර ණයවීමක් වෙනවා. සුයන්න තියෙනවා නම් හැම තැනකම පිරිසිදු වීමක් වෙනවා. ඉතින් ඒක නිසා මේ සුයන්න තියෙන හැම තැනකම කාගේ හිතද පිරිසිදු වෙන්නේ? තමන්ගේ හිත. ඒ තමන්ගේ හිත පිරිසිදු වෙන හැම මොහොතකම විශ්වය පිරිසිදු වෙනවද නැද්ද? පිරිසිදු වෙනවා. දැන් අර දුයන්න තියෙන දුප්පඤ්ඤස, දුප්පටිපන්න, දුද්දසං, ඔය තියෙන දෝමනස, දුක් දෝමනස, ඔය ඔක්කොම සියලු දේ දුයන්නෙන් එන අර දෙවෙනි වේසේ. කයන්නෙන් කුයන්නෙන් එන සියලු දේ කළු, කුණු, කිලුටු, කැට, කෙලෙස් සහිත වූ දේ. දැන් සිංහල භාෂාවේ විතරක් නෙමේ සියලු භාෂාවල කයන්නෙන් යචනයක් තියෙනවා නම් දැන් කළු, කපුරු, කපුට, කදුරු, කරවිල ඔක්කොම මොනවද? දැන් මේ මේක සිංහල භාෂාව විතරක් නෙමේ. දැන් කැබරේ, කැරෝකේ, තව තියෙන තව නොයෙක් ඒවා. මොනවද තව තියෙන්නේ? නිකන් මේ කැසිනෝ, කැරෝකේ තව තියෙනවනේ නොයෙකුත්. ඒ සියලු කයන්නෙන් එන වචන වල තියෙන්නේ මොනවද? මේ කළු, කිලුටු, කෙලෙස්. මේක සිංහල භාෂාවට විතරක් අදාළ වචනයක් නෙමෙයි. සියලු දේ එක්ක තිත්තයි, එක්ක කළුයි, එක්ක කෙලෙස්, එක්ක කැතයි, කපුටා. ඔය කයන්නෙන් එන්නේ කළු, කුක්ක, කුකුලා ඔක්කොම කළු. ඔව් හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා විඥාණයට ආහාර හොයලා දෙන්න කටයුතු කරනවා. විඥාණය හොයන්නෙම අර කුණු කිලුටු කෙලෙස් දෙය ආහාර හැටි. දෙකටම මේ පැවැත්මටත් හේතු වෙන්නේ ඔය රාග දේශ මොහ කියන කුණු කිලුටු, මතු පැවැත්මටත් හේතු වෙන්නේ රාග දේශ මොහ කියන කුණු කිලුටු කෙලෙස් ගති. ඔව් ඒක තමයි ධම්ම චක්කුන් උදපාදි කියන්නේ. ධම්මැස උපදවා පහදාගත යුත්තේ ඒකයි. දැන් ධම්මැස වහන වැඩේමයි අර ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, ප්‍රියාප්‍රියතර වැරදිසේ මැනීම නිසා වෙන්නේ. මොකද ධම්මැස පෑදිනවා. ප්‍රිය දේට ඇලීම නිසා කාමච්ඡන්දය, අප්‍රිය දේට ගැටීම නිසා ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ප්‍රියාප්‍රිය අතර මැනීම නිසා වැරදිසේ තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්චිතා, මේ පහම. මේ පහෙම වෙන්නේ මොකද? අර ධම්මැස වහලා නිවන ආවරණය කළා තමන්ගේ හිත මේ පැවැත්ම තුළ රඳවා ගන්නට උපකාර වන කිණු කිලුටු කෙලෙස් ගති සියලු පුද්ගලයන් තුළ අලුතෙන් උපදිනවා, සකස් වෙනවා. ඉස්සෙල්ලම අපි කරන්න ඕන අපේ හිත මේ ධම්මැස පාදගන්න ඕන. ධම්මැස පාදගන්නේ නැතුව මේ කිසි දෙයක් අපිට කරන්න බෑ. කරණීය අකරණීය දෙපැත්ත තේරුම් ගන්න බෑ. මේ විශ්වයේ දෙපැත්තක් තියෙනවා, හොඳ නරක, කළු සුදු, කරණීය අකරණීය, සේවිතබ්බා අසේවිතබ්බා, ආන පාන, අස්ස පස්ස, මේ දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්තම අපි හරියට තේරුම් ගන්න ඕන. එතකොට ධම්මැස පෑදිනවා. අපේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවට අපි කුණු කිලුටු කෙලෙස් කැත කළු දේ ගන්නෙ කොහොමද? මොන ක්‍රියාකාරකම් කිරීමෙන්ද? ඒවා නොගෙන මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළට පිරිසිදු වෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගන්නෙ කොහොමද? මේ දෙපැත්ත දෙක තේරුම් ගත්තනම් අන්න ද්වතාවේ. ඒකනේ අර මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා සමචිත්ත පරියාය සූත්‍රය, ඒ වගේම බාලපඬිත සූත්‍රය, ඒ වගේම විමානවත්තු, පේතවත්තු, මේ සියලු සූත්‍ර ධර්ම දේශනා කළේ මේ ද්වතාවේ තේරුම් ගන්න ඔය ධම්මැස පෑදෙන්න පුළුවන් විදිහට, උපකාර වන විදිහට. ඒ නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ දෙපැත්ත ද්වතාවය කියන එක තමයි ඉදාමත්ම වැදගත්. අපි කරණීය අකරණීය, යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසික. අද මේ ද්වතාවය තේරුම් ගන්න බෑ මිනිස්සුන්ට. කවුද ගල් දාලා වැහුවේ? කොම්බුවක් දාලා. මොකද්ද කොම්බුව? අද ද්වතාවය නෑ. අද අර මේ ලොකු මා සමනෝ ගරුතු කියන මිනිස්සු ත්‍රිපිටකය පරිවර්තනය කරනකොට කොම්බුවක් දැම්මා. එතකොට මොකද වුනේ? ද්වතාවය දේවතානුස්සතිය කළා. අර ද්ව ධර්ම ජාතකය දේව ධර්ම ජාතකය කියලා සියලු භාෂම් දහම් පාසල් වල උගන්වන ළමයින්ට. මොකද කළේ? ඔය බ්‍රේන් වොෂ් කිරීමක් නෙමෙයිද? දැන් මිනිස්සු දෙයියන්ට ඇද ඇද යනවා. මේ දෙයියන්ගේ ධර්මයක් ලැජ්ජාබයි, හිරියොතා. මේක දෙයියන්ගේ ධර්මයක් නෙමේ. ලැජ්ජාව තියෙන්න ඕන කාටද? හිරියොතප් තියෙන්න ඕන කාටද? මිනිස්සුන්ට. ඇයි මේ පව්කම් කරන්නේ? අද ඔය ඔක්කොම මේ මුළු සමාජයේම ඇයි ඔය පව්කම් කරන්නේ? ඇයි ඔය දේශපාලකයෝ ලැජ්ජාබයි නැතුව ඔක්කොම වැඩ කරන්නේ? මේ අර දැන් ආයක දෙවියන්ගේ ධර්මයක් නේ. ඇයි ඉගැන්නුවා? කවුද ඔය ඉගැන්නුවේ? ඔය මේ මා සමනෝ ගරුති කියන මිනිස්සු කොම්බුවක් දාලා ද්වතාවය, ද්වතානුස්සතිය, ද්වේදා විතක්ක සූත්‍ර ඔක්කොම වෙනස් කළා. දේවධර්ම ජාතකය, ද්වධර්ම ජාතකය, දේවධර්ම ජාතකය. කොම්බුවෙන් ඔන්න කරපු විනාශය. තේරුණාද? ඒ නිසා ඇලපිල්ලක් කපලා මජ්ජි මා පටිපදා, මජ්ජ ම පටිපදා කළා. මැද මාවතක් කළා. මේ ඔක්කොම අනිච්ච දුක්ඛ අනාත්ත වෙනස් කළා. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා වෙනස් කළා. වෙනස් කළා ගල් දාලා නිවන වැහුවා සිංහල මිනිස්සුන්ගේ බෞද්ධයන්ගේ. අද ඔක්කොම දහම් පොඩි කාලෙමයි මේක කරන්නේ. දහම් පාසල් වලමයි මේක කරන්නේ. තුනේ හතරේ පොඩි පන්තිවලදී අයි මේක කවනවා. ඔය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේකේ හරිම. මේ මැද පිළිවෙත මිඩල් පාත් මැදුම් පිළිවෙතමයි මේක කියලා තියෙන්නේ. මේක මේ දේව ධර්මයක්මයි. නැතු මිනිසුන්ගේ ධර්මයක් නෙමෙයි. ඉතින් පොඩි කාලේ කිව්වහම දැන් අර වයසක දැන් ඔය වයසට 60 70 ආපු මිනිසුත් හිටන්නේ ඕක මේ දේව ධර්ම ජාතකේනේ. මේක වෙනස් කරගන්න බෑ. මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලාමයි ඔය තිලකරත්න මහත්තයා එහෙම තාමත් මේ ළඟක් වෙනකන් හිටාගෙන හිටියේ. ඔව්. දැන් අවුරුදු 70කට වැඩි වුණාට තාමත් හිතාගෙන හිටියේ මේ බුදුහාමුදුරුවෝගේ ධර්මය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දැන් පොඩකට ඉස්සෙල්ලා කිව්වේ අනාත්මයි. ඔව් ඇහුණු දෙන්නේ. දැන් ඒක අර ඇඩික්ටඩ් වෙලා. දැන් ඒක ආයි වෙනස් කරන්න බෑ. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම නිකන් කඳුරු වගේ, වහ කඳුරු වගේ. ඉතින් ඒක ඒ තත්වයට පත් කළේ කවුද කොහෙද? මේ බුද්ධ ආගම. වෙනම කවුරුවත් නෙමෙයි. ඒක නිසා දැන් අර මීදු හාමුදුරුව කරපු වැඩේ නැවතත් කරන්න වෙලා තියෙනවා. මේක තේරුම් ගත යුතු ධර්මයක්. ඒක වැරදි වැරදි ඉන්නනේ නම් කිව්වේ. දැන් මෙහෙමයි. දැන් මහත්තයා මහත්තයා කියන්නේ එක පැත්තක් විතරයි, අනිත් පැත්ත කියන්නේ. අනිච්ච දුක්ඛ අනාත්ත හැටියට දැක්කහම අපි නිච්ච සුඛාත්ත අයින් කරන්න ඕන. නිච්ච සුඛ දැන් මේකේ පියවර තුනක් තියෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ත හැටියට දකින්න ඕන, නිච්ච සුඛාත්ත අයින් කරන්න ඕන, නිබ්බිදා වෙන්න ඕන. මොකද්ද වෙන්න ඕන? අර නිච්ච සුඛාත්ත තියෙන තාක්කල් බැඳිනවා. තේරුණාද? අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්න බැරි තාක්කල් බැඳිනවා. තේරුණාද? එතකොට මේක පියවර තුනක්ම තියෙනවා. එකක් කරලා හරියන්නේ නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ත නිවැරදිව බුද්ධ භාෂිතයට අනුව තේරුම් ගන්න ඕන පළවෙනි පියවර නිච්ච සුඛාත්ත කියලා දෙයක් ලෝකේ නැහැ. ඒක එහෙම දෙයක් අපි නිත්‍යයි සුඛයි අත්තයි කියලා ගත්තොත් අස්මිමානෙන් ඒකමයි දුක. ඒක තේරුම් ගන්න ඕන. ඒ නිත්‍ය සුඛ අත්තයි කියලා මෙතෙක් කල් හිතාගෙන හිටපු කිසිම දෙයකට අපි බැඳිලා උපාදානය කරගෙන අල්ලගෙන ඒක ඒ විදියට ඒ ආකාරයට පවත්වන්න නවත්වන්න උත්සාහ නොගත යුතුයි. නිබ්බිදා මේ පියවර තුන කළොත් එතනම නිවන. නිබ්බින්දං විරජ්‍යති, විරජ්‍යං විමුච්ඡති, විමුක්ති ඥාන දර්ශනං හෝති. ඒක තමයි විග්‍රහ කළේ. ඔය අහන්නේ නෑ. මේක හරියටම හරියටම තේරුම් ගන්න ඕන. අපිට රාගය කියන්නේ සුන්දර බව, සුබ බව, සුන්දර බව. අපි ඒ සුන්දර නිසායි ගින්දර ඇතුළට ගන්න. දර සුන් වෙනවා. එතකොට අපි ඒක අසුභානුස්සතිය වඩලා අර සුන්දර බව අත්හරින්න ඕන. ඒකට සුන්දර බවට නොබැඳෙන්න ඕන. අර නිබ්බි අර අනිච්ච දුක්ඛ අනාත්ම නිබ්බිදා මේක නිබ්බිදා මේකමයි තියෙන්නේ. ඒ වගේම ද්වේෂය ආවහම අපි අසුභානුස්සතිය වඩලා හරියන්නේ නැහැ. එතෙන්දි වඩන්න ඕනේ මොකද්ද? මෙත්තානුස්සතිය. ඒ වගේම මානයක් මෝහයක් ආවම ඔය මේ මෙත්තානුස්සතිය අසුභානුස්සතිය වඩලා හරියන්නේ නැහැ. එතෙන්දි අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග එනවා. ඒ නිසා තමන්ගේ හිතට ආපු අරමුණ ඇහැට කනට නාසයට දිවට කයට මනට රාගයක්ද ද්වේෂයක්ද මෝහයක්ද බලවත්සේ දැන් තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඔය තුනම තියෙනවා. හැබැයි එකක් බලවත්. එක පැත්තකට දැන් ගිහිල්ලා. ඒ නිසා එක්ක ද්වේෂයක් එක්ක රාගයක් එක්ක මැනීමක් මෝහයක් තියෙනවා. ඒ නිසා ඒක තේරුම් අරගෙන ඒකට අදාළ වූ අර කර්මස්ථානය අර සතර අනුස්සති වලින් මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති තේරුම් අරගෙන භාවිතා කිරීම දන්නවනම් අන්න ඒ පුද්ගලයා ධම්මචක්කුන් උදපාදි. එහෙම නැත්නම් ආනපාන සති සමාධිය වඩන්න බෑ. අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධ පට නිසග්ග කරන්න බෑ. ඒකයි தত্ত্বය. දැන් මෙහෙමයි. දැන් තමන්ගේ හිතේ අනික් අය කෙරෙහි අවංක පිරිසිදු මුළු හදවතින්ම පිරිසිදු මෙත්සිතක් ඇති වෙන්න ඕන. තේරුණාද? දැන් මෙත්සිතක් වඩන්න බෑ තමන් එක්කෙනෙකුට මෛත්‍රී කළා තව කෙනෙකුට ද්වේෂය. මම කියපු ගමන් වැරදි වුණා. මගේ කියපු ගමන් සීමා වුණා. මම නිදුක් වෙම්මා මගේ අය නිදුක් වෙම්මා මගේ සතුරෝ මගේ මිතුරෝ කියපු ගමන් පරම මෛත්‍රිය කාර්ම මෛත්‍රියක් නෑ. තමන් හිතේ පිරිසිදු වීමක් නෑ, සීමා කිරීමක් තියෙනවා. අප්‍රමාණ චේතෝ වීමක් නෑ, ඒක ප්‍රමාණවත්. ඒකින්ද එතන පරම මෛත්‍රිය කාර්ම මෛත්‍රියක් ඇත්තේ නෑ. ඒක නිසා මේ පරම මෛත්‍රිය ආර්ය මෛත්‍රිය මමද සියලු ලෝක සියලු සත්‍යෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්තා, සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්තා, අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්තා, අරහත් ඵලයෙන් දුකින් මිදී නිදහස් වෙත්තා, නිවන් සුවෙන් සුවපත් වෙත්තා කිව්වොත් අන්න පරම මෛත්‍රිය ආර්ය මෛත්‍රිය අප්‍රමාණ චේතෝ. එතන කිසි කෙනෙකුට අඩුවක් වෙනසක් නැහැ. හැම අවස්ථාවකම විශේෂයෙන් සංකාර තියෙනවා. දැන් අවිද්‍යාපච්චයා සංකාර, ඊට පස්සේ සම්පස්ස, සලායතන පච්චයා සම්පස්ස, ඊට පස්සේ සම්භවං සම්භූතං, උපාදාන පච්චයා සම්භවං. තුන් අවස්ථාවකම සං තියෙනවා, ක්‍රියාත්මක වෙනවා. ඔව් ඔව්, වර්තමාන මොහොතේ කොට නගන සංකාර. වර්තමාන මොහොතේ මේ අවිද්‍යා සංකාර කොට නගන්නේ. අතීතයේ දැන් කොට නගලා ඉවරයි. ඒක අයින් කරන්න අපිට බෑ, වෙනස් කරන්න අපිට බෑ. කොයිකද අපිට අයින් කරන්න පුළුවන්? වර්තමාන මොහොතේ අපි අවිද්‍යාවෙන් සංකාරයක් කොට නගනවනම් අන්න ඒක විසංකාර කරන්න පුළුවන්. ඒක විසන්දි කරන්න පුළුවන්. ඒක විවට්ට කරන්න පුළුවන්. ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒකයි අපි කල යුතු. ඒක නිරෝධ කරන්න පුළුවන්. ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. වර්තමාන මොහොතේ අලුතෙන් තමන්ගේ හිතේ ඇති වෙන සංකාරය දැන තේරුම් අර සංකාර තුනයි තියෙන්නේ. ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රිය අතර දොරවල් හයකි. ඇහැ, කන, නාසය, දිව, කය, මන. ඒ සියලු දෙයින් වෙන්නේ එකම පංචස්කන්ධයේ උපාදානය කරගෙන. හරි, ඒක අතීත ගති තියෙනවා, තිබුණා. බුදුහාමුදුරන්ට බෝසත් කාලේ ඒවා තිබුණා. හැබැයි වර්තමාන මොහොතේ ඔය ගති ඔක්කොම අපිට නැගති කරන්න පුළුවන්ද? බැරිද? වර්තමාන මොහොතේ අතීත ගති තිබුණ නැත්නම් මේ වගේ ජීවත් වෙන්න බෑ. අතීත ගති තිබුණ නැත්නම් නිවන් දකින්න බෑ. මේ ගති නැගති කරන්න පුළුවන් වෙන්න ඕන. ගති සුගති කළා නිගති කරන්න පුළුවන් වෙන්න ඕන. ගති විගති කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට හරි, ගති කියන්නේ අපිම හදාගත්ත ඇතුළට ගත්ත දේවල් ගති. එකතු කරගත්ත, අයිති කරගත්ත, අල්ලගත්ත, උපාදානය කරගත්ත, බදාගත්ත දේ ඔක්කොම ගති. ඒවත් අනිච්චයි. ඒවත් ඒ ආකාරයට පවතින. දැන් මෙහෙමයි, ඕක අඤ්ඤාමඤ්ඤයි සම්ප්‍රයුක්තයි. ඕක කොයි කෙලවලෙන් කොතනින් පටන් ගන්නවද, කොතනින් කෙලවර වෙනවද කියලා කියන්න බෑ. අවිද්‍යාවෙන් නෙමෙයි සියලු දේ. සලායතන වලින් බොහෝ දේ. වේදනාවෙන් තවත් දෙයක්. තණ්හාවෙන් තවත් දෙයක්. අවිද්‍යාව නිසා තවත් ටිකක්. නාම රූප නිසා තවත් ටිකක්. එහෙම කොතනින් පටන් ගත්තත් ওই ක්‍රියාවලිය සම්පූර්ණ වෙලා සම්භවං කියන භවපච්චයා කියන தത്വෙට වැදලා ජාති කියන தത്വෙටපත් වෙනවා. අවිද්‍යාව මූලෙන් නා. ඒක නිසා ඕන තැනකින් පටන් ගන්නත් පුළුවන් ඕන තැනකින් කඩන්නත් පුළුවන් අවසන් කරන්නත් පුළුවන්. තේරුණාද? ඕන තැනකින් පටන් ගන්නවා නම් ඕන තැනකින් කැඩුව හැකියි. ඒ නිසා එකක් නිරෝධ කළොත් ඔක්කොම කැඩෙනවා. අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ සංකාර නිරෝධෝ භව නිරෝධෝ නාම රූප විඥාන නිරෝධෝ නාම නිරෝධ භව නිරෝධෝ නාම රූප නිරෝධෝ භව නිරෝධෝ සම්පස්ස නිරෝධෝ භව නිරෝධෝ වේදනා නිරෝධෝ භව නිරෝධෝ තණ්හා නිරෝධෝ භව නිරෝධෝ උපාදාන නිරෝධෝ එකක් කොහෙන් හරි නිරෝධ කළොත් රෝධන කළොත් භව නිරෝධෝ ඒ අවස්ථා නමෙම නිරෝධ නොකළොත් භවපත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමන සුපායාස සම්භව ඒකයි වෙන්නේ. කොතනින් පටන් ගත්තත් අවිද්‍යාවෙන් සම්භවං කියන එකට එනවා. අවසාන ප්‍රතිඵලය තමයි හේතුම් පටිච්ච සම්භවං සම්භූතං. එතනින් කෙලවරයි. එතන භවපත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමන සුපායාස සම්භවං. ඒකයි වෙන්නේ. ඒක අවිද්‍යාව. නමයම හේතු අවස්ථා පියවර නමයකදී වඩා වර්ධනය වෙලා වේගය වැඩි වෙලා අවස්ථා නමේදීම අර චක්‍ර වශයෙන් වේගය වැඩි වෙලා අර සම්භවං කියන තැනට යනවා. ඒ වගේමයි අවස්ථා නමේ ඕන තැනකින් කපන්න කඩන්න පුළුවන් වුණා. එක තැනකින් කැපුවොත් නමයම කැපුණා. දැන් එහෙනම් දවල් බුද්ධ පූජාව තව විනාඩි 10කින් විතර පාත්තන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. අනාගතයේ දිනෙම අන්න වැරදි වුණා. අන්න ඒක තමයි බෞද්ධයට උගන්වලා තියෙන වැරදිද. අර බෝසත් පෙරුම් පුරපුර අරව කර කර තව පඩි හුඟක් ගන්න ඒක වැරදි. මේක වර්තමාන මොහොතේ නිවන් දකින්න ඕන. වර්තමාන මොහොතේ නිවන් දකින්න මිසක් අනාගතයේදී දකින්න නිවනක් කල් දැම්මොත් අර දෙව් මිනිස් සැප කෙලවර තමයි. තේරුණාද? ආගමේ තියෙන දෙව් මිනිස් සැප කෙලවර දකින්න නිවනක් බුද්ධ ධර්මයේ හැම එකක් නැහැ. බුද්ධ ධර්මයේ නිවන් දකින්න ඕන කොයි වෙලාවෙද? වර්තමාන මොහොත තුල. කන පිට ගහගෙන තියෙන. මේ බුද්ධ ධර්මයේ හැම බුදුහාමුදුරුවෝ පච්චුප්පට්ඨිතා හොති. තේරුණාද? පච්චුප්පන්නයි. මේක අනිපාර බුදුහාමුදුරුවෝ කොයි වෙලාවක කියලා නැහැ නිවන කල් දාන්න කියලා. අප්පමාදේන සම්පහ දේතබ්බා. මොකද්ද මොකද්ද? ඔව්. නෑ නෑ නෑ. අනාගතය ගැන කල්පනා කරන්න ඕනේ වර්තමානයේදී අපි හානි කරගන්න එපා. දැන් අපිට අපි දැන් හදන්නෙම අතීතයේ වෙච්ච දේවල් හොඳ හොඳ දේවල් අනාගතයටත් හදාගන්න. ඒකයි වරද. ඒක නිසා වර්තමානයේ පාලමක් කරගන්නවා අතීතයේ වින්ද හොඳ හොඳ දේවල් ආයි අනාගතෙත් ඒ ආකාරයෙන්ම ආස්වාදනය කරන්න විඳින්න අපි හදාගන්නවා අනාගතය. ඊළඟ ඒකමනේ කියන්නේ රජ සැප, සිටු සැප, දේව් සැප, බ්‍රහ්ම සැප විඳ විඳ බෝසත් පෙරුම් පුර පුර නිවන කල් දානවා. ඒක ආගම. ඒක හොඳ යහපත් නිවැරදි පවත්මත් දිගටම පවත්වාගෙන යනවා නිවන නෑ. වැහුනේ මොකද්ද? නිවන. අර දැන් බුද්ධාගමේ කියනවානේ හොඳ යහපත් නිවැරදි සම්මාදිට්ඨියක් සහ සම්මාංගයට ඒකේ නිවන නැහැ. ඒක තියෙන පැවැත්ම. නමුත් බුදුහාමුදුරුව මහචත්තාරීස්වක සූත්‍රයේ පැහැදිලිව කිව්වා ඔය හොඳ යහපත් නිවැරදි නිවන නෙමෙයි. ඒක පුණ්‍ය භාවය උපදී විපක්ක ආසබක්. ඒකේ නිවනක් නැහැ. එනිසා බුද්ධ ආගම කිව්වොත් නිවන වහන කන පිට ගහපු දෙයක්ම, බුද්ධ ධර්මය කිව්වොත් නිවන විවෘත කරපු දෙයක්. ඒ සම්මත. ඒවා මේ මිනිස්සු හදාගත්ත මායාවත්. කවුද කියන්න දන්නේ? දැන් අතීතේ අනාගතේ අපි දහසක් දේවල් මැනමැන යනකොට දැන් කවුරු හරි මොකක් හරි වෙලා සුනාමියක් ඇහිලා හරි මැනවිලාවත් අතීතේ මැරුණොත් ඈ මොකක් හරි වෙලා කාටද කියන්න පුළුවන්? කිසිසේත්ම කියන්න බෑ. හොඳ, එහෙනම් කවුරුත් සාධුකාරයක් දෙන්න. දැයි කවුරුත් බුද්ධ පූජාව පූජා කරන්න සාදුකාරයක් දෙන්න. බොහොම ශ්‍රද්ධා සම්පන්නව පිරිසිදු සිතින් යහපත් චේතනාවක් ඇතුව මේ සිව්වනක් පිරිසට සකස් කරා වූ දානමාන වස්තුන්නේ අග්‍ර වූ කොටස පළමු කොටම ලෞත්‍රා සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාවක් ලෙසින් පිළියෙල කරලා පිළිගන්වලා පූජා කරා, පූජා කරන්නට යෙදුණා. යහපත් පිරිසිදු චේතනාවක් ඇතුව. ඉතින් ඒක නිසා ඒ ලෞතරා බුදුපියාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කළා, බුදු පූජාව පූජා කරලා බුදුන් වෙනුවෙන් පූජා කළා. දැන් අපිට තියෙන්නේ බුද්ධ පූජාව පූජා කරලා පිළිගන්වලා ඒ උපයාස අපයාගත්තා වූ පුණ්‍ය ශක්තියෙන් පින්ගන්නට බලාපොරොත්තු වන සියලු දෙනාටත් පින් දීලා පින් පවරලා ඒ අයටත් මේ පුණ්‍ය ශක්තියෙන් යම් මුදවා නිදහස් කිරීමක්, මිදී නිදහස් කිරීමක් කරන්න. ඉතින් ඒ සඳහා මේ ගාථාවන් කියලා පිරිසිදු චේතනාවක් ඇතුව යහපත් සිතින් බුදු පූජාව පූජා කරන්නටත් පින් අනුමෝදන් කරන්නටත් මේ ගාථාවන් කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වර සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර සතා දේව මනුසානම් බුද්ධෝ භගවාති. අදිවාසේතුනෝ බන්තේ පානියම් පරික අනුකම්පං උපාදාය පටිගං ආතු මුතමං. අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගං ආතු මුතමං. අදිවාසේතුනෝ බන්තේ සබ්බං සදාය පූජිතං අනුකම්පාදාය පටිගං ආතු මුත්තමං. හොඳයි, බුදු පූජාව පූජා කළා. දැන් ඒ උපයාස අපයාගත්තා වූ පුණ්‍ය ශක්තියෙන් අපි පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්නේ. එත්තාවතාච හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavata jamme sambadam punya sampadam sabbe sattanu tu sabba sampatti siddhiya idamme ñātīnaṃ hotu sukhitā untu ñātayo idamme ñātīnaṃ tu sukhitā untu ñātayo idam vo ñātīnaṃ tu sukhitā untu ñātayo imina puñña kammena māme bāla samāgamo satan samāgamo tuyāv nibbāna pattiyā kāyena vācā tena pamādena mayā katā accayaṃ kammame bante bhūri paññā tathā kāyena vācā tena pamādena mayā katā accayaṃ kammame dhamma supattika akālika කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර හොඳයි එහෙනම් උදේ වරුවේ වැඩසටහන් දැන් අවසానයි දැන් තියෙන්නේ සිවණක් පිළිසෙට ඒ කලගෙඩිහිනේ තිහාරියේ ඉඳලා පැමිණි ජගත් මහත්මයා සහ ඒ පින්වත් පිරිස විසින් සිවණක් පිරිසට මේ දානමය පින්කම සකස් කරලා තියෙනවා පූජා කරලා තියෙනවා ඒ නිසා බොහොම සංවරත්වයෙන් යුතුව පටිසංකායෝ නිසෝ මනසිකාරයෙන් යුතුව පින් දීලා පින් පවරලා ඒ දානමය පින්කම ඒ දන් පිළිගන්න දැන් භාවිතා කරන්න දවල් දානය පාවිච්චි කරන්න පුළුවන් හොඳයි කවුරුත් සාදුකාරයට